भाई साधु साधु साधु। अद दिनय दिदहास विसी देखवासरे दोलोस्विनी मासे इकोलोस्विनी दा भावना वैड सटहान श्रद्धावंत प्रज्ञावंत गुणगरुक वासनावंत पिन्वात्ने වෙන තැන්වලදී ශ්‍රද්ධාවන්ත පින්වත්නි කියලා විතරක් ආමන්ත්‍රණය කළාට අපි මෙහි ස්ථානයට සම්බන්ධ වෙන අයට තවත් ගරු නම්බුනාම වැඩිපුර හම්බ වෙනවා. මොනවද? ප්‍රඥාවන්ත. තව හම්බ වෙනවා වීරිය වඩන කොටත් වීරියවන්ත. ගුණගරුක යහපත් දේ අගයන. ගුණදහම් අගයන. ගුණයන්ට ගරු කරන යම් කිසි කෙනෙක් ළඟ ගුණයක් තියෙනවා නම් ඒ ගුණය අගය කරන ගුණ මකන්නේ නැති ගුණ ගරුක ගුණයන් වලට ගරු කරන ගුණයන් දකින ඒ වගේම තමන් ගුණවත් වෙන ගුණ සුවඳින් පිරෙන ඒ ගුණ සුවඳට තමයි පිනතුනේ සිල් සුවඳ කියලා කියන්නේ. එනම් හදවතේ සිල් සුවඳක් තියෙන්න ඕන. උඩු සුළඟෙත් යට සුළඟෙත් හමායන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වූ සිල් සුවඳ. එහෙමනම් ඒ නම් නාම වලින් තමයි අපේ ජීවිත පුරෝගෙන තියෙන්නේ. ස්වාමින් වහන්සේ කෙනෙක් වුණත් එහෙමයි. ගිහි කෙනෙක් වුණත් එහෙමයි මේ දේවල් තියෙන්න ඕන පින්නතුනේ. එහෙම දේවල් නැත්තම් ඒ ජීවිතේ අංග සම්පූර්ණ නැහැ. මම පින්නතුන්ගෙන් ප්‍රශ්න කීපයක් මුලින්ම අහන්න කැමතියි. මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යද්දි මේවා හරියටම තියෙන්න ඕන. මොනවද තියෙන්න ඕන? ධර්මෙහි අවිච්ඡ ප්‍රසාදේ තියෙන්න ඕන. ධර්මයේ කෙරෙහි තියෙන අවිච්ඡ ප්‍රසාදේ. නොසැලෙන ප්‍රසාදයක් විශ්වාසයක් සැක නැති බවක් තියෙන්න ඕන. ඒක බොරුවට නෙමෙයි ඇත්තට මේක හැදෙන්න ඕන අවබෝධය තුලින්. පැහැදිලිද? දැන් අපේ පින්නතුන්ට තියෙනවද ධර්මයේ අවිච්ඡ ප්‍රසාදය? ලෝකයක් දුන්නත් දහම් නොදහම් කියලා කියන්නේ නැති මට්ටමට ධර්මයේ අවිච්ඡ ප්‍රසාදේ තියනවාද? ඔබම ඔබේ හිතෙන් උත්තරේ ගන්න. තමන්ටම එකගව ධර්මයේ අවිච්ඡ ප්‍රසාදේ මට තියනවාද? ඒ විශ්වාසය නැත්තම් ඉස්සරහට ඒ අවබෝධය නැත්තම් ඒක තහවුරු කරගන්න තමයි වැඩ කරන්න ඕන. ධර්මයේ අවිච්ඡ ප්‍රසාදය ඇති වෙන්නේ මං කොහොම හරි මම මේ විශ්වාස කරන්න ඕන කියලා එහෙම නෙමෙයි. ධර්මයේ අවිච්ඡ ප්‍රසාදය ඇති වෙන්නේ ධර්මයේ සම්මර්ෂණය කරලා ඒ තුලින් තමන්ට අවබෝධ වෙච්ච තරමට. එහෙම නේද? එහෙම නැතුව මම කොහොම හරි මේ මිරිකගෙන තද කරගෙන ධර්මයේ අවිච්ඡ ප්‍රසාදය ඒක චෙක් කරලා බලන්න පුළුවන්. ඔබේ හිතටම මෙහෙම බලන්න ඕන. කෝටියක් දෙන්නම් ඔය බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැඩන්නේ නැහැ කියලා අපේ ධර්මයට එන්න කියලා යම්කිසි ආගමක් කණ්ඩ ගහනවා. ඔබ යනවද? මුදලෙන් රුපියල් කෝටියයි. චෙක් කරලා බලන්න තමන්ගේ හිතාවංකව බලන්න. ඊට පස්සේ අහනවා බෑ කියනවා. බෑ බෑ ඒ ගන්නට එන්නේ නැහැ. ඒ වයින් 10ක් දෙන්නා. කෝටි 10ක් දෙනවා. ඒ ආගමට එන්න ඕන. මොකද කියන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න ඕනනේ. දායක්. මොකද කියන්නේ බලන්න. හරි ඒත් බෑ කියනවා. ඊට පස්සේ ඒවයින් 1000ක් දෙන්නම් කියනවා. කෝටි වලින් 1000ක්. දැන් හොඳට අපි ජීවත් වෙන විදිහට પરම්පරා දෙක තුනක් ජීවත් වෙන්න පුළුවන් කියලා දැන් හිතෙනවා. ඈ දේශපාලනය කරන මහත්තුරුන්ට නම් ඔය සුළු ගණන්, ඔය ලොකු පොකට් මනි ඕවා. ඈ සාමාන්‍ය අයට, ඉතින් අපි වගේ අයට නේද? සාමාන්‍ය પરම්පරා දෙක තුනක් ජීවත් වෙන්න පුළුවන් සම්බෝලේ බතයි කාලා. මොකද කියන්නේ? හිත ප්‍රතිචාර දෙන විදිහ අහන්න ඕන. තමන්ගේ හිත දහම් නොදහම් කියලා කියන්න ඕන. ධර්මයට නිග්‍රහ කරන්න ඕන. බුදුන් නොබුදුන් කියලා කියන්න ඕන. අහලා බලන්න, තමන්ගේ අවිච්ච ප්‍රසාදේ උතනින් හොයාගන්න පුළුවන්. තේරුණා නේද? ওই විදිහට ගණන් වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා ඉහළටම වැඩි කරලත් අහලා බලන්න ඕන. හරි. ඊළඟට ඒකට උත්තරේ තමන් ගත්තනේ. අරගත්තනම් ඒක අපහැදිලි තැනක තියෙනවා නම් ධර්මයේ ගොඩාක් ගැඹුරෙන් සම්මර්ෂණය කරන්න පෙළඹෙන්න. එවිට ධර්මයේ අවිච්ඡ ප්‍රසාදේ හටගනීවි. ඊළඟට පින්නතුනේ ඇමිලි පිටි ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයට පිළිබඳව සැක නැද්ද? තමන්ට සංකා නැද්ද? කුතුහලය නැද්ද? විචිකිච්ඡාවක් නැද්ද? නොසැලෙන අවිච්ඡ ප්‍රසාදයක් තියනවද? අප්‍රසාදයක් ඇතිනවන හොඳ ප්‍රසාදයක් තියනවද? කිසිම හේතුවකින් නොකඩෙන අවිච්ඡ ප්‍රසාදයක් තියනවද? එතකොට දේශකයාණන් වහන්සේ පිළිබඳවත්, ගුරුවරයා පිළිබඳවත්, කර්මාචාර්යයන් වහන්සේ පිළිබඳවත් හරි අවිච්ඡ ප්‍රසාදේ නෑ කියලා කියන්නේ උන්වහන්සේ කියන ධර්මය හරියට සම්මර්ෂණය කරේ නැති වුනහම, කැමරුවෙන් පරීක්ෂණය කරේ නැති වුනහම තමයි තේරුම් නොයන තැන්, අපහැදිලි තැන්, අනවබෝධීත තැන්, පරස්පර තැන්, නොවැටෙන තැන්, වැටහෙන්නේ නැති තැන් තියෙන්නේ. ඒකත් හේතුව හරියට ගැඹුරින් පරේක්ෂණය නොකිරීම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ නේද? මෙන්න මේවයි සැකේ නැති වෙන සම්මාදිට්ඨික වූ කෙනෙකුට කියලා. මාර්ගය පිළිබඳව, ඵලය පිළිබඳව සැක නැති වෙනවා කියලා කියනවා. ඒ සැක නැති කරගන්න කියලා කියන්නේ අර වෙන ආගම් විශ්වාස කරනවා වගේ මෝහයෙන් විශ්වාස කරන්න කියන එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕන. සම්මර්ෂණය කරන්න ඕන. සම්මර්ෂණය කරන්න ඕන. තේරුණා නේද? සම්මර්ෂණය කරන්න ඕන. පුළුවන් තරම් සම්මර්ෂණය කරන්න ඕන. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පෙන්නගෙන ගියා. ඒ තමයි ශ්‍රී ලංකාව. කට්ටියට ලෝකෙම ආගෙන ඉදින් දන්නවා ඔය ලංකාවේ තමයි කියලා. ඒකට දේශපාලනය කියන්නේ මොකද්ද කියලා ජනතාව දන්නෙත් නැහැ, රට දන්නෙත් නැහැ, රටේ ඉන්න මිනිස්සු දන්නෙත් නැහැ. උපන්නාට ජීවත් වෙනවා කට්ටියම. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයක් ධර්මයේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයක් මේ සංඝයා පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයක් ලැබෙන්න ඕන. දැන් සමහරලාට මට මතකයි බුදුහාමුදුරුවන්ට දෑත එකතු කරලා වඳින්නේ නැති වෙනත් ආගම්වල ඉන්න අය. බුදුහාමුදුරුව කියන්නේ එහෙම ආගම ભેදයකින් සලකන්න ඕන කියන නෙමෙයි. අපිට පොඩි උදව්වක් කරන්න පෙළඹෙනවා සමහරලාට. මං කියන මට එපා. ගේල බුදු කුටියට පූජ කරන්න, බුදුහාමුදුරන්ට පූජ කරන්න. බුදුහාමුදුරන්ට වඳින්නේ නැති එක මට ආදර දෙන්න ඕනද? මට උදව් කරන්න ඕනද? නෑ. දවසක් අපි ওই බුද්ධ කාඩ් එකක් එහෙම බෙදාගෙන ගියපු වෙලාවක මේ මුස්ලිම් ළමෙක් ඇවිල්ලා මේ බුද්ධ කාඩ් එක එපා කිව්වා. ඒක තියාගන්න බෑ, ඒක එපා කිව්වා. ඒ වුණාට මේ මුදල ගන්න කියලා මුදලක් දුන්නා. ඒගොල්ලෝ දන් දෙනවනේ. මං කිව්වා ඔයාට මේ වෙලාවේ බුද්ධ කාඩ් එක එපා නම් ආගේ මුදල මට ගන්න විදියක් නෑ. නෑ නෑ අපි මේ ගරු කරන ඒ වුණාට ගෙදර තියාගන්න දෙන්නේ නෑනේ අනිත් අය එහෙම කැමති නෑ. මේ මේක මුදල ගන්න මං කිව්වා බෑ. මොකක් හරි හේතුවක් නිසා බුදුහාමුදුරුවෝ ඔබට එපා නම් මට ඔබේ මුදල එපා. අන්න ඒකයි පින්නතුනේ ඒකේ ක්වොලිටි එක තේරෙනා නේද? බුදුහාමුදුරුවෝ එපා නම් එයා ඕනේ නෑ. ඒක ඕනේ නෑ. ඒ නිසා මේ වෙලාවේ බෑ. වෙන වෙලාවක පිණ්ඩපාතය වැඩින වෙලාවකදී වුණා නම් ඒක වෙනම පිණ්ඩපාතයක් හැටියට අරගෙන යන්න දේව. දැන් මේ වෙලාවේ මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ පින්තූරයක් අපි බෙදාගෙන යන වෙලාවක ඒක එපා කියලා මේක ගන්න බෑ. ඒ නිසා මේ වෙලාව නෙමේ. ගත්තේ නෑ. ඒක තමයි පිරිනතුනේ බුදුජානන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයේ අවිච්ඡ ප්‍රසාදය. පින්තූරයක බුදුහාමුදුරුවෝ නැති බවත් අපි පෙන්වලා දීලා තියෙනවා. පිළිමයක බුදුහාමුදුරුවෝ නැති බවත් පෙන්වලා තියෙනවා. ඒත් යම්කිසි සංකේතයක්, යම්කිසි රූපයක් මේක බුද්ධ පින්තූරයක් කියලා තහවුරු කරගත්තොත් ඒකට බුද්ධ ගෞරවයක් දෙන්න ඕන. කෝටු කෑල්ලක් හිටවල හරි හැරමිටියේ මේක බුදුහාමුදුරුව පාවිච්චි කරපු හැරමිටියේ කියලා හරි ඒකට ගරුත්වයක් ආරම්භ කළොත් උන්වහන්සේ උදෙසාවන බුදුරජාණන් වහන්සේ උදෙසාවන ගරුත්වය ආරම්භ කරන්න ඕන වෙන්න ඕන. දැන් මේ පිළිමේ වුණත් අපි ගෙනල්ලා සම්මත කරගත්තා මේක බුද්ධ පිළිමේ කියලා. එතකොට ඒක බුද්ධ ගෞරවය අපි ඒ දෙසට හැරි ගරු කරනවා. නමුත් අපි පිළිම වන්දනා කරන අය නොවේ. අපි ගස් වන්දනා කරන අය නොවේ. අපි කඳු චෛත්‍ය වන්දනා කරන අය නෙමේ. චෛත්‍ය කියන හැඩයට වන්දනා කරන අය නෙමේ. ඒ හැමතැනම ඒ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසාවන සංකේතයක් මිස චෛත්‍යයක් හරි ගහක් හරි රූපයක් හරි නෙමේ. සංකේතයක් බුදුරජාණන් වහන්සේ ස්මරණය කරගන්න තියෙන සංකේතය. ඒ දෙසට හැරි අපි ගරු කරනවා, වන්දනා කරනවා. ඒක සමහරලාට චෛත්‍යයක් නොවෙන්න පුළුවන්, ගල් කණුවක් වෙන්න පුළුවන්. අපි ඒ ගල් කණුවට ගරු කරනවා. බුදුහාමුදුරුව වෙනුවෙන් කියලා දැන් බුදුහාමුදුරුව ඉපදුනා කියන තැන ගල් කණුවක් තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ඒ කණුවට ගරු කරනවා. සිද්ධාර්ථ කුමාරය ඉපදුණු කණුව ළඟට ගිහිල්ලත් ගරු කරනවා. ඇයි එහෙම ගරු කරන්නේ? ඇයි ලෝකයක් එහෙම අගේ කරන්නේ බුදුහාමුදුරුව? ඇයි අපි ගරු කරන්නේ එහෙම? අනිත් ශාස්ත්‍රුන්ට වඩා වෙනස් වෙන්නේ ඇයි බුදුහාමුදුරුවෝ? ඇයි ඇයි අනිත් ශාස්ත්‍රවරයන්ගෙන් වෙනස්ව බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න විද්‍යාඥයෝ දාර්ශනිකයෝ පිළිගන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ තමයි පින්නතුනේ හොයාගත්තේ ලෝකෝත්තර දෙයක්. ලෝකෝත්තර විමුක්තියක් හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. මමත්වය ඉක්මවීම කියන එක සොයාගත්තේ බුදුහාමුදුරුවෝ. තියෙන්නේ මමත්වය ඉක්මවන්නටයි කියන කාරණය ඒ කාලේ හිටපු ඒ යෝගීවරුන්ට තාපසයන්ට තේරිලා තිබුණා. මොකද්ද ඉක්මවන්න ඕන දුකින් නිදහස් වෙන්න නම්? මමත්වය ඉක්මවන්න ඕන කියලා හිටපු මහා ඍෂිවරු, මහා යෝගීවරු, මහා දාර්ශනිකයෝ පින්නතුනේ මෙහෙම ඇස් දෙක පියාගත්තාම ආත්ම 1500ක් පස්සට බලන තප්පරයකින්. එහෙම දිගු කාල බලන්න පුළුවන්. ඒ වගේම ඇස් දෙක පියාගත්තාම අනාගතේට කොහේ 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 ඉපදිනවද, කුමක් කුමක් වෙනවද, කවද මිය යනවද, කවද උපදිනවද, කවද ලෙඩ වෙනවද දකිනවා. එවැනි තිබුණු මහා ඍෂිවර ඥාන. ආවල් රෝගයට මොන බෙහෙතක් ඕනද හොයාගන්න කියලා කියනකොට ඉක්මනින්ම ඥානයේ දර්ශනය වෙනවා. ආවල් ආවල් පොතු කොළ අඹරා මේ විදියට කකාරවා මේ තැන ගෑමෙන් නෑමෙන් බීමෙන් මේ රෝගේ සුව වෙනවා කියන ඍෂිවර ඥාන තිබුණා. එහෙම තිබුණා. එතකොට සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ මේ පරේෂණය කරද්දී හැම තැනින්ම අහන්න ලැබුණා මොකද්ද? ඉක්මවන්න තියෙන්නේ මමත්වයේ තමයි කියලා. එතකොට ඔය කසීන භාවනා නිර්මාණය වුණෙත් මමත්වයේ ඉක්මවන්න. හැබැයි වැඩේ වුණේ නැහැ. නොයෙකුත් සමත මෙය වශයෙන් Hindu ඒ භාවනා තියෙනවා. ඒ භාවනා හැම ක්‍රමයක්ම නිර්මාණය වුණේ මමත්වයේ ඉක්මවන්න. තව ආලෝකයේ දිහා බලාගෙන හිටියාම කට්ටියක් හිතුවා ආලෝකයේ සදාතාකාලිකයි. ආලෝකයට ඊට පස්සේ අපේ හිත එකතු වෙනවා. එවිට අපේ මමත්වේ නැතුව යනවා. ඔය නිකම්ම නෙමෙයි ඔය භාවනා හැදුනේ. තේරුණාද? ඊළඟට තව කට්ටියක් හිතුවා හුළඟ. සුළඟ කියන්නේ සදාකාලික දෙයක්. ඒක විශ්වයේ පවතින පොදු ධර්මතාවයක්. ඒ නිසා සුළඟ අරමුණු කරගෙන භාවනා කරාම ඒකේ රූපේකුත් පේන්න නැහැ, සංඥාවකුත් ගන්න විදියක් නැහැ, මොකවත් නැහැ. හරිම ශූන්‍ය බවක් තියෙන්නේ. ඒ සුළඟට ඊළඟට අපේ මේ හිතත් එකතු වෙලා ගිහිල්ලා සුළඟ භාවනා කරාම සුළඟත් එක්ක එකතු වෙලා යාවි කියලා හිතුවා. ඊට පස්සේ ඒ විදිහටත් ඒගොල්ලෝ භාවනා කළා මේ මමත්වයේ දුරලන්න. ඊට පස්සේ සමහර අය හිතුවා භූම දානය කරන්නේ නැතුව පුළුස්සල දැම්මහම, පුච්චල දැම්මහම, අපේ ශරීරේ පුච්චල දැම්මහම වායුවට එකතු වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඒ ආත්මයත් ඒ ගින්නත් එක්කම පිච්චිලා ඔය ඒ ක්‍රමයකට තමයි ඔය ආවේ පින්නතුනේ, පුළුස්සන එකත්. ඊට පස්සේ අපිව එතනින් අවසන් වෙනවායි කියලා සංකල්ප ආවා. ඉතින් නොයෙකුත් අධ්‍යයන කළා. ගින්නට පැනලා මැරෙන අයගේ ඊළඟ උපතක් නැතය, ඒක අවසන් වෙනවය. දියේ ගංගා නම් ගඟේ ගිලිලා මැරෙන කට්ටියට නැවත උපතක් නැතය, එහෙම අවසන් වෙනවය. ඕම සංකල්ප ආවා. ඊට පස්සේ සමහර ආගම් ඒ දෙවියන් අතරට යනවය. හැබැයි කිසි තැනක මේ ලිපිනයක් නැහැ, ඇඩ්‍රස් නැහැ, යනවයි කියලා කවුරු හරි කෙනෙක් කියනවා. ඉතින් ඒක පිළිගන්න ඕන. ඒක තමයි තිබුණේ. ඉතින් ඔන්න ඔහොම යුගයක, ඔන්න ඔහොම පරිසරයක දැනුත් තියෙන පරිසරය තමයි. ආයි වෙනමකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ සොයා ගන්නවා ලෝකෝත්තර ධර්මය, මමත්වයේ ඉක්මවන ධර්මය. අනේ පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ ඔක්කෝම අධ්‍යයනයන් ටික කළා හැම ශාස්ත්‍රවරයෙක් ළඟටම ගිහිල්ලා. හැම ශාස්ත්‍රවරයෙක් ළඟටම ගිහිල්ලා මේ අධ්‍යයනයන් සියල්ලම කළා. එක එක භාවනාවල් කළා. එක එක උපදෙස් පිළිපැද්දා. නිරාහාරව හිටියාම කෙලෙස් දුර වෙනවා කියන එක පෙනුතුනේ. ඒක අපිත් කළා. දවසර පොල් කටු හැන්දෙන් එකක් වළඳලා ඉන්න වැඩපිළිවෙල අපිත් කළා. එහෙම අවුරුදු එකමාරක් දෙකක් විතර ඉන්නකොට බඩවල් උගුරවල් ඔක්කොම පිච්චිලා ගියා ගෑස්ට්‍රික් වලට. ඇයි ආහාර නැතිව ඉන්නකොට? ඊට පස්සේ වෛද්‍යවරුන්ගෙන් බැනුම් අහගෙන ආයි බෙහෙත් බීලා කෑම කාලා ඔන්න ආයි හදාගත්තා. නමුත් ඒවයි ප්‍රතිඵල තාම තියෙනවා. ඉතින් මොකද හේතුව පින්නතුනි? අර ඇඟේ එනර්ජි එක නැති වෙනකොට, මොළේ හැම අක්‍රිය වෙනකොට මුකුත් දැනෙන්නේ නැතුව යනවනේ. කියන්නේ සංඥා එන්නේ. එතකොට අපි හිතනවා කෙලෙස් නැහැ කියලා. තේරෙන්නේ? ඊට වඩා හොඳයි මේ 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 මේක ඇඟේ තියෙන සෛල පද්ධති ටික මේ කාට හරි වෛද්‍යවරයෙකුට කියලා කපා ගන්නවා. මොළේට සංඥා යන ඒවා. ඊට පස්සේ මුකුත් නැහැ, සංඥා මුකුත් යන්නේ නැහැ. ඔය ඉන්න පුළුවන්. කුඩු ගහපු මිනිස්සයා වගේ, ගංජ ගහපු මිනිස්සයා වගේ ඉන්න පුළුවන්. මේ ඔළුවට සංඥා මුකුත් යන්නේ නැහැ. එතකොට මේ මද්රව්‍ය වලින් කරන්නේ මොකද්ද? ඒත් එහෙමයි. මොළේ ඒ ශෛල ටික අක්‍රිය කරලා දානවා, මත් කරලා දානවා. විශේෂයෙන් මේ අපේ හඳුනා ගැනීමේ පද්ධතියක්, මේ මොලේ මැද හරියේ තියෙනනේ චූටි බොත්තමක් වගේ එකක්, ඒකට තමයි ගොඩක් බලපෑම ඇති කරන්නේ මද්ද්‍රව්‍ය වලිනුත්. ඇති කරාට පස්සේ මුකුත් නැහැ, කල්පනාවක් නැහැ, එන සංඥා දන්නෙත් නැහැ, යන සංඥා දන්නෙත් නැහැ. මිනිහා වෙන ලෝකයක ඉන්නවා. තේරෙනා නේද? ඒකට තමයි ඇටැක් කරන්නේ මේ මද්ද්‍රව්‍ය ගිහිල්ලා. ඒක විඥාන හිරිවට්ටම් ඉන්නවා කියලා මම ඒකට කියන්නේ. දැන් ඒක හිරිවට්ටම් වලින් මොකද දැනෙන්නේ නේ? ඒක තමයි වෙන්නේ. ආයි හිරි එන්න පටන් ගන්නකොට ඔන්න දැනෙන්න පටන් ගන්නවා. Tamanṭa මනස පාලනය කරගන්නත් බැරි වෙලා යනවා. ඊගොන් නොහොම ලෝකේක බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා දුන්නා මමත්වේක් මොන ක්‍රමය. ගුරුත්ව බලය පිළිබඳව නවාකල්පයක් ආරම්භ වෙනවා. ඇපල් ගෙඩියක් ඔළුවට වැටිලා මොලේ පෑදිලා. උඩුගම් බලා පාත්‍රයක් ගමන් කිරීම දැකලා පටිසෝතගාමි ප්‍රතිපදාවක් සොයාගන්නවා. මමත්වේ ඉක්මොන දේ බුදුහාමුදුරු හොයාගන්නේ පාත්තරෙන්. හොඳට මතක තියාගන්න. ඇපල් ගෙඩියෙන් ගුරුත්ව බලය පිළිබඳව නව සංකල්පයක් ඇති වුණා වගේම දැන් ඒ ගුරුත්ව බලය අලුත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සොයාගත්තා පටිසෝතගාමි ප්‍රතිපදාවක්. සාහිත්‍යයේ දේනේ තෙන්ද ගිහිල්ලා අදිෂ්ඨාන කළා මම බුදු වෙනවා නම් මේ පාත්‍රය ඉහළට යන්න කියලා. මං හිතන්නේ මට වැටහෙන පරිදි මම කියන්නේ ඒක රෝන් වැරදි. එහෙම එකක් නෙමෙයි. සාමාන්‍ය විදියටම දාන ටික වළඳලා පාත්‍රේ සාමාන්‍යයෙන් අපි දන්නවා එලකදොලක අපි කටයුතු කරොත් එහෙම අපි පිඟාන හරි පාත්‍රේ හරි තියෙනවනේ. ඒක පාවෙන එකක් නම් අපි දියේ ඒක පාවෙන්න දීලා අපි මුණකට සෝද ගන්නවා. සුළඟට හරි දිය සොලියකින් කැරකෙන ක්‍රමයකට හරි අර වේගෙන් ගලාගෙන යන ගංගා නොවන නිසා ඉන්දියාවේ බොහෝම පැතලියට බඩාක් විශාලයට ගලාගෙන යන ගංගාන්නේ තියෙන්නේ නේද? විශාලත්වය වැඩි, මේ ගැඹුරක් නැහැ වැඩි ගොඩක් තැන්වල. ඒකට මේ පාත්‍රයේ හුලඟට හරි මෙහෙම උඩට යන්න පටන් ගත්ත. ඈතට ගහගෙන යනවා උඩට. උඩු අතටයි යන්නේ. ඒක සුළං ධාරාවකදී ගොඩාක් වෙලාවට වෙන්න පුළුවන් කමක් තියෙන දෙයක්. නමුත් ඒක අදාළත්වයක් නැහැ. නමුත් උඩටනේ යන්නේ. ගඟත් එක්කයි සම්බන්ධ කරගන්නේ. මෙතෙන්දි ගන්න යම්කිසි නිදර්ශනයක්. උදාහරණයක් ගන්නයි මේ උත්සාහ කරන්නේ. දහමක් ඒක වැල්වට අරන් නොයෙකුත් දේවල් ගන්නෙ නැහැ. විද්‍යාත්මක දේවල් ගන්නෑ. මේ දර්ශනය ගන්නයි උත්සාහ කරන්නේ. පහළට සියල්ල ගලාගෙන යද්දී පාත්‍රය ඉහළට යනවා. මොකක්ද ඒ ගමන් මග? අන්න ගමන් මග. ඇසේ සමස්ත ක්‍රියාවලිය පහළට ගලා යෑමක් හැටියට දුටුවා. තේරුණාද? සමස්ත කියන වචනේ ගන්න. සමස්ත කියන්නේ සියලු. ඒ වචනේ හැලුවොත් එහෙම අර්ථය ශූන්‍ය වෙනවා. සමස්ත ක්‍රියාවලිය පහළට ගලා යෑමක්. ඇසේ ඇසේ විඥානෙහි ඇසේ අතීතයේ ඇසේ අනාගතයේ ඇසේ වර්තමානයේ සමස්ත ක්‍රියාවලිය පහළට ගලා යෑමක් කියලා. එතකොට මේ ඉන්ද්‍රියන් හයට මෙහෙම කළා. සමස්ත ක්‍රියාවලිය කනේද නාසේද දිවේද ශරීරේද මනසේද සමස්ත ක්‍රියාවලිය. සමස්ත කියන්නේ මොකද්ද? සියල්ල සම්පූර්ණයෙන්ම අඩුවක් නැතුව ඒවයි පැවැත්ම. දැන් හොඳට ඒ වචනේ බරට හොඳට තේරුණාද? සමස්ත ක්‍රියාවලිය එකම ධාරාවක්සේ ඉන්ද්‍රයන් ටික ගලා යන්නේ පහළට. පහළට යන්නේ ගංගාවක්සේ දුටුවා. එහෙනම් මෙතෙක් කාලයක් මම මොනෝද කළේ භාවනාවසෙන්? මම මෙතෙක් කාලයක් කරේ භාවනාවසෙන් සමස්ත ගලායෑමෙන් කොටසකට අහු වුණා. සිද්ධාර්ථයන්ට කල්පනා වුණා. ඒ කියන්නේ මම තාම මේ ඉන්ද්‍රියන් ඇතුළෙම තමයි යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ කරේ. දැන් වීරිය ඉපදෙව්වා, මෙඩිටේෂන් කළා, මෙනෙහි කළා, අරමුණු මාරු කළා, භාවනා මාරු කළා, මෙනෙහි කිරීම මාරු කළා නේද? එක එක අරමුණු වල සිත පිහිටෙව්වා. මේ ඔක්කොම මොනවද? මනස තුලම යම් යම් ක්‍රියාදාමයන් කළා මිස මම මනසින් එතරට ගියේ නෑ කියන එක වැටහුණා. දැන් ඔයත් මේ දක්වා මොන බලන්න කරපු කීපු දේවල් මොනවද කියලා මෙනෙහි කරලා බලන්න. මනස ඇතුළෙම ක්‍රියාදාමයක යෙදෙනවා මිස මනසෙන් එළියට ඇවිල්ලා නැහැ. ඔබ 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 තුල තීරණේ ඔබ පරිශ්‍රණය කරලා තීරණය කරගන්න. එහෙමද නැද්ද? දැන් බලන්න බනහන්නේ ඉන්ද්‍රියන් ටික. ඉන්ද්‍රියන් වලින් කුමන හෝ ඉන්ද්‍රියක් කෙනෙක් කියන්න පුළුවන්, කන කියන්න පුළුවන්, කෙනෙක් කියන්න පුළුවන් මනස කියන්න පුළුවන්, කෙනෙක් කියන්න පුළුවන් පහම කියන්න පුළුවන් බනහන්නේ. හැබැයි කුමන හෝ ඉන්ද්‍රිය ධර්මයක් ක්‍රියාවලියක පද්ධතියක් තුල ලැබුම් අරගෙන සිටගෙන තමයි ආන්නේ. ඇත්තද නැත්තද? හරි. ඊළඟට ධර්මය මෙනෙහි කරනවා. ඉන්ද්‍රියන් වලින් පිටද? ඒත් ඉන්ද්‍රියන් ටික ඇතුළේ ඉඳගෙන. ඒත් ඉන්ද්‍රියන් ටික ඇතුළේ ඉඳගෙන වැඩ කරන්නේ. ආයතනේ කියලා නේදාලා තියෙන. දැන් අපි කර්මහන්ද ශාලාවන් වලටත් අපි කියන පාවිච්චි කරන වචනය තමයි ආයතනය. ආයතනය, සලායතන, සදායතන, ආයතන හය. ඉතින් ආයතනේ ජොබ් එක කරන්නේ කවුද? මම. දැන් ඔබේ ජොබ් එක ඔබ කරමින් ඉන්නවා, සිතමින් ඉන්නවා, අසමින් ඉන්නවා, මෙනෙහි කරමින් ඉන්නවා, දකිමින් ඉන්නවා, අතීතය ගැන කල්පනා කරමින් ඉන්නවා, අනාගතය නිර්මාණය කරමින් ඉන්නවා, බය වෙමින් ඉන්නවා, සතුටු වෙමින් ඉන්නවා, කුතුහලෙන් ඉන්නවා, විචිකිච්ඡාවෙන් ඉන්නවා, සැකයෙන් ඉන්නවා, පැහැදීමෙන් ඉන්නවා, පැහැදීමෙන් ඉන්නවා. මොනවද? ආයතනයේ නිෂ්පාදනය. නිෂ්පාදනය ඊට පස්සේ බෙදා හැරීම. ඒ සිද්ධාර්ථයන් කල්පනා කළා, මම නිෂ්පාදනය කළා, බෙදා හැරියා. මම තාමත් මේක ඇතුළත මේ අනුසූතගාමී පටිපදාව සමස්ත ඉන්ද්‍රියන් තුල ජීවත් වුනේ අනුව ගියපු ලෝකේ හැදිච්ච ක්‍රමයකට ගියා. මම දැන් මේ සමස්තයට ඉන්ද්‍රියන් වල තියෙන සමස්තයට විරුද්ධ ගමනක් යනවා. හැබැයි ওই විරුද්ධ ගමන අපේ අය තෝරගෙන තියෙනවා වැරදි විදියකට. බෞද්ධ සමාජය ඒගොල්ලෝ හිතන්නේ පටිසෝතගාමී කියලා හිතන්නේ මෙන්න මෙහෙමයි. ශ්‍රී ලාංකික බෞද්ධය හිතන්නේ මෙහෙමයි. ලස්සනයි නම් ඒක අවලස්සන කරලා බලන්න ඕනේ. එතකොට තමයි පටිසෝතගාමී කියන්නේ. මෝඩකම කියන්නේ ඒක. රසනම් නීරස කරන්න ඕන. එතකොට ඒක පටිසෝතගාමී ප්‍රතිපදාව. ඒ කාලෙත් හිටියා එහෙම යෝගීවරු හිටියා. ලුණු රහක්වත් දිවට දැනෙන්නේ කෙලෙස් උපදී කියලා. ලුණු ඇඹුල් දාලා කන්නේ නැහැ. රස තෘෂ්ණාව ඇති වෙනවායි කියලා. අපිත් එහෙමයි නේද? පොයේ දවසට එහෙම දාන එහෙම ගන්න කලින් මොකද කියන්නේ? බලු වමනයක් වගේ කියලා නේද කන්නේ? මනෝවිද්‍යාඥයෝ ගෙනල්ලා වෙනම උපදෙස් දෙන්න ඕන මේගොල්ලන්ට. මේව ගලාම මානසිකව කායිකව ජීර්ණ පද්ධතියට මොන වගේ හානි සිද්ධ වෙනවද කියලා වෙනම වැඩසටහනක් කරන්න ඕන මේ මේ විකෘති සමාජයේට. පව් මේ හොඳට මානසික සැනසෙල්ලේ කන්න තියෙන කෑම ටික අවසානයේ පොයේ දවසට කන්නේ බලුවමනේ. ඊළඟට මේකට බඩට ගියාම හැටි කවුරුත් දන්නවා. බඩට ගියාම හැටි ගොඩාක් විදියට දන්නේ ඩෝප් කාරයෝ. ඔව් ටිකක් හොඳට කාලා කොත්තු ටික කාලා බෝතලයක් කමාරයක් ගැහුවට පස්සේ ආයේ කාපු ටික එළියනේ. එතකොට දන්නව බඩට ගියාම තියෙන ලස්සන එළිය දන්නව. ඒක වෙනම විදර්ශනා කරන්න ඕනේ නැහැ. එතකොට අපි ආයේ හිතුවා කොහොමද ප්‍රතික්ෂේපිත කිරීම තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව. ප්‍රතික්ෂේප කිරීම කියලා ඒක පටිසෝතගාම ප්‍රතිපදාවද? ඒක ඉන්ද්‍රියන්ගෙන් තොර ප්‍රතිපදාවක්ද? නෑ, ඒක ඉන්ද්‍රියන් ඇතුළෙම සිද්ධ වෙන අනුසෝතගාමී ප්‍රතිපදාවෙම කොටසක්. දිත්වය පහළට ගලාගෙන යන්නේ ඇලීම ගැටීම ලාභ අලාභ නින්දා ප්‍රසංසා මේ ඔක්කොම පින්නතුනේ පහළට ගලා යෑම. අනුසෝතගාමී පටිසෝතගාමී නෙමේ, ආපස්සට ගමන් කිරීමක් නෙමේ. සමස්ත ඉන්ද්‍රිය ක්‍රියාවලිය තේරුම් අරගෙන එයට පටිසෝතගාමී ප්‍රතිපදාවක් හැදුව මිස ඉන්ද්‍රියන් තුල පටිසෝතගාමී ප්‍රතිපදාවක් නොවේ කියන එක හොඳට මතක තියාගන්න. මොකද්ද වචනේ? ඉන්ද්‍රියන් තුලම පටිසෝතගාමී ප්‍රතිපදාවක් නොවේයි. සමස්තය ඉන්ද්‍රිය සමස්තයට විරුද්ධ ප්‍රතිසෝතගාමී ප්‍රතිපදාව. මගේ බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ වෙන්නේ යන්නේ ඒකයි පින්නතුනේ. මේක ගෝචර කරගන්න කිසිම ඉෂිවරයෙකුට බැරි වුණා. ඇයි බැරි වුණ හේතුව? නිවන් දකින්න ඉන්ද්‍රියක් හැදිලා නැහැ. නිවන රූපයක්ද නැහැ. එතකොට ඇහෙන් දකින්න බෑ. නිවන ශබ්දයක්ද නැහැ. එතකොට කණෙන් කණෙන් අහන්නත් බෑ. නිවන ගන්ධයක්ද නැහැ. එතකොට නාහෙන් දකින්න බෑ. හාමුදුරු සැරෙන් කියනා වගේ දැනනවද? නෑනේ, සැරෙන් කියනා නෙමෙයි. ඒක තේරුම් කරලා දෙනවා. ඊට පස්සේ නිවන රසයක්ද උත්තර දෙන්න ඕන. නෑ, නිවන එහෙම දිවට දැනන හපල කන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එහෙම රසයකුත් නෑ. ඊට පස්සේ නිවන ස්පර්ශයට සුළඟ වගේ හරි දැනෙනවද? නෑ, ස්පර්ශ කරලා හඳුනා ගන්න බෑ නිවන. ඊට පස්සේ මනසින් කරන්න පුළුවන්, ආකල්පනය කරන්න පුළුවන්, ඉමේජ් කර හදන්න පුළුවන්, ක්‍රියේට් කරන්න පුළුවන්. එක එක ක්‍රියේටිව් අදහස් සංකල්ප ඇති කරන්න පුළුවන්නේ. එහෙම සංකල්ප හදලා මොනවා හරි සංකල්පයක්ද නිවන? සංකල්පයක්ද? සංකල්පෙකුත් නෙමේ. දැන් ඉන්ද්‍රියන් හයම ෆේල්. එයාට කරගන්න බෑ මේ වැඩේ. අන්න එවැනි උතුම් දහමක් මං අවබෝධ කරගත්තා. ඒ නිසා මං හරි ආඩම්බරයි ඒ ගැන. තේරුණා නේද? ඉන්ද්‍රියන් අයින් දොරව. මං හරි ආඩම්බරයි ඒ ගැන. මොකද ලෝකේ ලේසියෙන් මිනිස්සුෙකුට මේ ලෝකේ මිහිතලේ දෙපයින් ඇවිදින මිනිස්සුෙකුට කරන්න බැරි වැඩක් අපි කරලා තියෙනවා. ඒ නිසා මම මේ ලෝකේ ඉන්න කිසිම පඬිවරයෙකුට, කිසිම జగතෙකුට, කිසිම මහාචාර්යවරයෙකුට, කිසිම විද්‍යාඥයෙකුට දෙවිනි වෙන්නේ නැහැ. පළවෙනි මිස. ඒ අභිමානය ලැබෙන නිසා ලෝකේ තියෙන ඉහළම උපාධිය මම අරගෙන තියෙන්නේ, මට අනිත් උපාධි වැඩක් නැහැ. ලෝකේ තියෙන ඉහළම උපාධිය මේක තමයි. ඔබටත් ඒක ලබා ගන්න පුළුවන්. මට ඒ පිළිබඳව අභිමානයක් තියෙනවා. ඇයි? ඒක ආධ්‍යාත්මික සතුටක් දිනුවා කියන එක. හැබැයි පොඩි පහේ මැරිල්ලක් දුක් විඳිල්ලක් නෙමෙයි මේකට අපි කළේ. අප්‍රමාණ කැපවීමකින් ලබාගත් සසර පුරුදු කරන ලද පාරමී බලයත්, මේ භවයන්වල කරන ලද කැපවීමත්, කල්යාණ මිත්‍රත්වයත් හේතු වෙලා ඒ ජයග්‍රහණය ලැබුවා. ඉන්ද්‍රයන්ට ගෝචර නොවන දහමක් දැක්කා, අවබෝධ කරගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා. හැබැයි මේ වචන තුන නම් ඉන්ද්‍රයන්ට අනුකූලයි. දැක්කා. එහෙනම් ඉන්ද්‍රියකින් දැක්කා වගේ. එහෙනම් ප්‍රත්‍යක්ෂයි. ඒ කියන්නේ මට නිකන් තේරුම් ගියා. නමුත් මේ වචන භාවිතා කළාට එහෙම එකක් විතර නෑ. ඉන්ද්‍රිය ගෝචර නොවන ගමනක් අපි ගමන් කළා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ එළඹගෙන ඔබත් යන්න ගමනක් ලෑස්තිද? ඉන්ද්‍රිය ගෝචර නොවන, ඉන්ද්‍රියන් පහම පැත්තකින් තිබ්බහම, පහම පැත්තකින් තිබ්බහම හයම වෙනවා පින්නතුනේ. ඔය පහේ එකතුවේ මන්සන්ධියේ තියෙන ඔරලෝසු කණුවට තමයි මන ඉන්ද්‍රිය කියලා කියන්නේ. පස්මංහන්දී ඔරලෝසු කණුව. තේරුණාද? එතකොට පස්මංහන්දී නැත්තම් එතන ඔරලෝසු කණුවක් හිටවන්නේ නේ, හිටින්නේ නැහැ. පස්මංහන්දී හැදිච්ච නිසා තමයි ඔරලෝසු කණුව එතන තියෙන්නේ. කියන්නේ පහ බෙදෙන තැනනේ. පහ බෙදෙන තැන. පහ එක්ක වැඩ කරන තැන. නමුත් ඒකත් වෙනම ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඒකෙන් උත් දකින්න පුළුවන් නිසා වෙන් කරලා තියෙනවා. නමුත් පහ නැති වුණොත් හය නැහැ. සසරට ගියත් මේ මනස පින්නතුනේ පහේ ගුණාංගත් එක්ක යන්නේ. පහේ ලක්ෂණ තියෙනවා, පහේ විඥාන තියෙනවා. ඒකනේ ඔය අවතාර රූප වලට හරි ඇවිල්ලා බලාගෙන ඉන්න පුළුවන් කියන්නේ. බෙරේතියෝ බලන් ඉන්නවා කියන්නේ. තේරුණාද? ඒකට කෙනෙක් හිතන්න පුළුවන් පහ මේ ශරීරයේ විතරයි පහ තියෙන්නේ කියලා. නෑ, පහ මනසෙත් තියෙනවා. ඒකට පහේ මනසේ තියෙන මේ පහ ඊට පස්සේ ඉන්ද්‍රියන් වලට කනෙක්ට් වෙලා තමයි මේ දැන් තියෙන්නේ. අපේ පංචස්කන්ධය ඉද්දී පංචස්කන්ධේ නිහඬ වුණොත් ඒ පහ තියෙන කෙනෙක් ඒ පහත් එක්කම යන්නේ. එතකොට දිව්‍යයන් ළඟට ගියත් ඒ පහ තියෙනවා නේ. දිව්‍ය චක්කෝ දිව්‍ය සෝත කියලා කියන්නේ ඒක පහ තියෙනවා. පෙරේතෙක් වුණත් ඒ පහ තියෙනවා. භූතයන්ට පෙරේතයන්ට පවා ඒක එක්තරා සෙන්ස් වෙන විදියක්, මේ වගේ එකක් නෙමෙයි. ඒක අද්භූත වශයෙන් තියෙනවා. තේරුණානේ? අද්භූත වශයෙන් පවතිනවා. උපාදානස්කන්ධයනේ නේද? සැරිසරන්නේ උපාදානස්කන්ධය. ඒක ශරීරයේ කොයිබක හරි තියෙන තැනක් නෙමෙයි. ඒක මානසික ශක්තියක්. මානසික ශක්තියක්. මේ හැමෝටම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මානසික ශක්තිය. ඒ කියන්නේ සකස් කරගත්ත දැක්ම. දැන් බලන්න මෙතන ඉන්නවා නම් යම් ප්‍රමාණයක් ඒ ප්‍රමාණයටම සකස් කරගත්ත දැක්ම වෙනස් නේද? දැන් බලන්න තමන්ගේ සකස් කරගත්ත දැක්මද බලන්න ඊළඟ ළඟ පුටු ඉන්නේ කෙනාට තියෙන්නේ. නෑ නේ, තමන්ට නිකන් හොඳටම දැනෙනෝනේ මගේ සකස්ම නෙමෙයි යාට තියෙන්නේ කියලා. හැබැයි සත්‍ය අවබෝධ වුණොත් සත්‍ය අවබෝධ වූවන්ට තියෙන එකම දැක්මක්, එකම දැනීමක්, එකම විදියක්. වෙනස් නැහැ. ඇයි අපි වෙනස්? අර දිට්ඨිගත භාවයෙන්, සක්කාය ස්වභාවයෙන්, සකස් කරගන්න ලද ස්වභාවයෙන් දකිනවා, දිට්ටි වෙනවා, ඒක වෙනස්. ඇයි සක්කාය පවතින්නේ? ඉන්ද්‍රිය ගෝචර සීමාවේ ජීවත් වෙන නිසා. මේක දේශනා කරන්න හරි අමාරු දෙයක්. බුදුහාමුදුරු දේශනා කරන ප්‍රාතිහාරය නම් දේශනා ප්‍රාතිහාරයයි. ඒ නිසා අපිට ලොකු සහයෝගයක් දෙන්න ඕන අහන කට්ටිය. හාමුදුරුවන්ටම මේක කියලා දෙන්න කියලා ඉන්න එපා. පුදුම සහයෝගයක් දෙන්න ඕන. දැන් සාමාන්‍ය විෂයක් ගුරුවරයෙක් ඉගැන්නුවත් ඒ ගුරුවරයාට පුදුම සහයෝගයක් දෙන්න ඕන නේද? ශිෂ්‍යයෝ නේ, විශාල සහයෝගයක් දෙන්න ඕන. එතකොට තමයි ගුරුවරයාට ඒක පහසුවෙන් වේගෙන් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේක පින්නතුනි ඊට වඩා හපං. අරක මේ ගණන් ඉලක්කම් වලින්, රූප වලින්, අකුරු වලින් කියලා දෙන්න පුළුවන් දෙයක්. මතකයට, ධාරණයට, ඉන්ද්‍රියට ගෝචර දෙයක් ගුරුවරු උගන්වන්නේ. මේ ගුරුවරයා උගන්වන්නේ ඉන්ද්‍රියන්ට ගෝචර සීමාව අතික්‍රමණය කළා. ඒක අතිශය අසීරු කාරණයක්. අහන පුජ්‍යලයොත් අතිශය ඥානවන්ත පිරිසක් වෙන්න ඕන. දේශනා කරන කෙනා අතිශය ප්‍රාතිහාරයක් ඒක. බලන්න ඔබේ ගමන ඔබ ආරම්භ කරලා තියෙනවද? ඉන්ද්‍රියන්ට, ඉන්ද්‍රියන්ගේ ගලා යෑමට විරුද්ධ ගමනක් ආරම්භ කරලා ඔබ තියෙනවද බලන්න. පටිසෝත ගාමි ප්‍රතිපදාවක් තියෙනවද කියලා බලන්න. මේ දහමට කියා දුන්නු විදියට, ලෝකේ තියෙන විදියට නම් නෙමෙයි. ලෝකේ පටිසෝත ගාමි ප්‍රතිපදාව හැටියට දකින්නේ අර විරුද්ධ ප්‍රතිපදාව සහ පිළිකුල් ප්‍රතිපදාව. ඒක නෙමෙයි, ඒවා ඔක්කොම ඉන්ද්‍රියන් තුළ පවතින දේවල්. පිළිකුල කියන්නේ ඉන්ද්‍රියේ තියෙන දෙයක්. ප්‍රසාදය කියන්නේ ඉන්ද්‍රියන් තුළ පවතින දෙයක්. පිළිකුලයි ප්‍රසාදයයි දෙකම අදාළ නැහැ මේ ගමනට. මේක හොඳට හිතලා තේරුම් කරගන්න. නැත්තම් පින්නතුන්ට හැමදාම මේ ශාසනයේ තියෙන්නේ රංවටවල් ගහන්නයි, චෛත්‍ය හදන්නයි, මේ ලොකු ලොකු දේවල් හද හදා ඉන්නයි, ගොඩනග නගා ඉන්නයි විතරයි. හාමුදුරුවොත් අතාරින්නේ මේ මිනිස්සුන්ට පින්මමයි කරන්න ඕන. දැන් හැමෝගෙම චෛත්‍ය හදලා තියෙන්නේ. දැන් කාටද චෛත්‍යයක් හදන්නේ? අඟුලිමාලට හදමු එකක්. ඒක හැදුවා අඟුලිමාල චෛත්‍ය. ඊට පස්සේ තව ටිකක් වෙලා බලාගෙන හිටක්, දැන් කාට දෙකක් හදන්නේ? මුන්ට පින්කම්ම කරන්න දෙන්නත් එපේ. ඊට පස්සේ කල්පනා කර, අපි හදමු ගටිකාර බ්‍රහ්මයට එකක්. නිකන් ඉන්න බැරුවට ඌටත් එකක් හදමු. ගටිකාර බ්‍රහ්මයට හැදුවා. ඊට පස්සේ හරියන්නේ, දැන් තව ඉඩක් තියෙන තැනක උතනත් චෛත්‍යයක් හදන්න ඕන. දැන් කාට දෙකක් හදන්නේ? අය ගටිකාර බ්‍රහ්මගේ පුංචි අම්ම ඉන්නවනේ, පුංචි අම්මට එකක් හදමු. එද පුංචි අම්මටත් හදන දේපල ටික ඔක්කොම විකුණලා දාලා ගටිකාර බ්‍රහ්මයට ගොඩාක් උදව් කරේ. පොඩි කාලේ ඉඳලා හදාගත්තේ පුංචි අම්මා. ඒ නිසා අපි පුංචි අම්මට එකක් හැදුවා. ඔන්න ඔගයි බුද්ධ ධාතනේ දැනට පවතින. ඉතින් ওই බුද්ධ ධාතනේට යනවා ඥානය දුබල, අබල, පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන පිරිස. නැත්තම් අවශ්‍යතාවයන් විතරයි පන්සලක ඉදිවෙන්න ඕන. අවශ්‍යතා විතරයි කෙරෙන්න ඕන. ඒක පුජ්‍යලයෝගේ දෘෂ්ටි වර්ධනය කරන්න නෙමෙයි. ධර්මශාලාවක් අවශ්‍යයි. සංඝාවාස අවශ්‍යයි. ඒ අවශ්‍ය දේවල් ඕන. බුදුහාමුදුරුව වෙනුවෙන් වන්දනා කරන්න ස්මාරක ඕන. වංශ පරම්පරාගත ඔක්කොටම චෛත්‍ය හදන්නයි, විහාර හදන්නයි, රූප හදන්නයි ඌමනාවක් නෑ. ඒව කතා ප්‍රවෘත්ති වල තිබ්බට කමන්නේ. ඒ නිසාවෙන් පිනතුනි මේ ධර්මයේ වැහෙනවා. බාහිර ලබ්ධික දේවල් වලට තමන්ගේ අවධානය යොමු කළාම බුදුදහම තුල ලබ්ධිකයක් වෙන්න එපා. විදර්ශනා ධූරයේ යෙදෙන කෙනෙක් වෙන්න, දාර්ශනිකයෙක් වෙන්න. අපි එහෙමයි. බුදුදහමේ ලබ්ධිකයක් උන්නේ. බුදුහාමුදුරන්ට මල් පහම් පූජ කරන්න ඕන තමයි. නමුත් එහෙම පූජ කිරීම තුල ලබ්ධිකයක් උන්නේ. එහෙම ලබ්ධික ස්වාමීන් වහන්සේලා හිටියා. එහෙනම් ඉතින් අපි ඒවටත් පොකුත් කියන්නේ මොකක්වත්ම නැති එකේ ඒකත් හොඳයි. ලබ්ධිකයක් වෙන්න එපා, දාර්ශනිකයෙක් වෙන්න. ඒ අයිට තමයි නිවන් දකින්න පුළුවන්. දැන් ඔයත් කල්පනා කරන්න කොහොමද මේ ඉන්ද්‍රියන් වලට සමාන්තර ඒ වගේම සමගාමී ගමනක් යන්නේ නැතුව කොහොමද අපි ගමන් කරන්නේ? කොච්චර ලස්සන බුදු වදනක්ද ඒක. ඔබේ පැවැත්ම ඉන්ද්‍රියන්ට සමගාමීව පැවැත්මක් කරගන්න නැතුව ඉන්ද්‍රියන් පරයා යන, ඉන්ද්‍රියන් අතහැර යන ගමනක් කරගන්න. ඊට පස්සේ අපේ අය උදවිය තේරෙන්නේ නැහැ කියලා කියනවා. මට තේරෙන්නේ නැහැ කියන අයට හොඳ වචනයක් මට දැන් ආවා. මම ඒක කියන්නම්. ඊට කලින් කියලා නැහැ. ඇයි තේරෙන්නේ? ඇයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ? ඔක අලුත් වචනයක්. ආනන්ද හැඳුනගේ ධර්මය තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ? ඇයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ? ඊට පස්සේ මේ අහන්න එපා මේ මොඩෙක් වගේ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ නැද්ද සයන්ස් මොකුත් නිකම්ම ඉන්නද තියෙන්නේ කියලා. එහෙම අහන්න එපා. එහෙම අහුවා මේ අපිටම මේ හිතෙනවා අපි බන කියන්නේ අපරාධේ කියලා. තේරුණාද? එහෙම අහන්නකෝ. එතකොට හරි දුකක් ඇති වෙනවා, ඇඬෙනවා. එහෙම අහන්නපා. ඒ කියන්නේ තේරුම් ගන්නවා කියන්නේ මොකද? තෝරලා එකක් ගන්න. කඩේට ගියාම කියන්නේ තෝරලා එකක් ගන්න. තේරුම් ගන්නවා. ඒකනේ තේරුම. තේරුම් ගන්නවා. තෝරලා එකක් ගන්නවා. මොකද්ද? සංකාරය. එතකොට ධර්මයෙන් ඔබ සංකාරයක්ද ගන්න උත්සාහ කළේ? ධර්මයේ ගැඹුරුයි. සුනාත හොඳින් අහන්න. හොඳින් දැඩි අවධානයෙන් මොළයේ මනස ලබා දීලා අහන්නේ. අන්න එකෙන් අහන්න ඕන. එතකොට අපි මේ ධර්මයේ අහලා උත්සාහ කරලා තියෙන්නේ කුමක් සඳහාද? කුමක් කරන්නද? තෝරලා එකක් ගන්න, තේරුම් ගන්න. මේක තේරුම් ගන්න නෙමෙයි තියෙන්නේ, තේරුම් අතහරින්න. දැන්නම් ටිකක් ඔළුව පැටලෙනවානේ. පැටලෙන්න ඉඩ දෙන්න, හොඳට පැටලෙන්න ඉඩ දෙන්න. බෝධිසත්වයන් වහන්සේගේ ඔළුව පැටලිලා බෝධිසත්වයන් වහන්සේට දැනෙනවා ඔළුව පැලෙන්න වගේ එනවා. තමන්ගේ පල්ලංකය ගහගත්තේ ආයි මම මේක ලියන්නේ නෑ, මේ ගහට දිය වෙලා යනවා මිස. තේරුණාද? මේ ගහට දිය වෙලා යනවා මිස මම මේ පල්ලංකයෙන් ලියන්නේ නෑ. මම මේ බැඳගත්ත මේ පලකේ මම ලියන්නේ නෑ. එහෙම වාඩි වුණ දැඩි වීරයකින් වාඩි වුණ බෝධිසත්වයන් වහන්සේගේ ඔළුව පැලෙන්නේ නෝකෝයිද? ඔළුව හත් කඩකට පැලී යද්දෙන් මම මේ සත්‍ය අවබෝධ කරනවා මිස නැගිටින්නේ නෑ. හැබැයි මාර්ගය දැනගෙන වාඩි වුණේ, මාර්ගය දැනගෙන වාඩි වෙන්නේ නැතු කෙනෙක් වාඩි වුණොත් එහෙම ඉවරයි. එහෙමනොත් එයාට ඒ මාර්ගේ යන්න බෑ. මාර්ගය දැනගෙන පෙර බෝසත් භාර්මී බල ශක්තිත් අරගෙන වාඩි වුණේ. ඒ නිසා තමන්ගේ ගමන තමන්ට විශ්වාසයි. මෝහාන්ධකාරයෙන් ඒ දේ කළා හරියන්නේ නැහැ. එතකොට හිස පොඩ්ඩක් එක්කුමාවයි කියලා වැළුවේ නැහැ. හිස පැලී ගියත් මම ධර්මයේ සොයනවා කියන අදිස්ථානයේදී අපිටත් ආවලු එකක් කොම්. ඊට පස්සේ අපේ හිටපු තව කල්යාණ මිත්‍රෙක් කියලා දුන්නා. එහෙම තමයි මොලේ ශෛල වර්ධනය වෙනකොට පොඩි ඔලුව කැක්කුමක් ඇති වෙනවා. නිකන් නිදාගෙන ඉන්න ශෛල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මොලේ අවදි වෙන්න පටන් ගන්නවා. දෙපයින් දුර ගමනක් යන කෙනෙකුට කකුල් රුදාවක් ඇති වෙනවා. ඒක ලෙඩක්ද? ඒක ලෙඩක් නෙමෙයි. විදර්ශනා කරන කෙනෙකුට පොඩි මොලේ, ගණන් හදන කෙනෙකුට මොලේ කැක්කුමක් හට ගන්නවා. ඒක ලෙඩක් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ශෛල ක්‍රියාත්මක වීම, මොලේ ව්‍යායාම වීම කියන්නේ ඒක තමයි. ඔය කාය වර්ධනය කරන අයට කායික පුදුම මස්කබවල වේදනා හට ගන්නවා. ශෛලවල නහරවල වේදනා හට ගන්නවා. නමුත් ඔවුන් දන්නවා ඒක රෝගයක් නෙමෙයි, ආබාධයක් නෙමෙයි. ඒකේ හැටි ඒක එහෙම තමයි. ඔවුන් ඒ වේදනා හැමදාම දැනෙද්දි, ඒ ශෛල, ඒ මස්කොබ කැඩෙද්දි හැමදාම ව්‍යායාම කරලා තමයි ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය සහ ඒ කලාව හදාගන්නේ. මේකත් එහෙමයි. පොඩ්ඩක් ඔළුව අවුල් වුණා කියලා පැත්තකට දැම්මොත් එහෙම ඉතින් අර ව්‍යායාම කරන එක පැත්තකට දැම්මා වගේ තමයි. ටිකක් අවුල් වෙනවා. ටිකක් ඔළුව එකක්කුම් හැදෙනවා. ඒවා බිඳගෙන හැමදාම ව්‍යායාම කරන කෙනෙක් වගේම හැමදාම සම්මර්ෂණය කරනවා. මේ බුදු කෙනෙක් තේරුම් ගත්ත සත්‍ය මම තේරුම් ගන්න ඕන. මේ ආනන්ද හාමුදුරු තේරුම් ගත්ත සත්‍ය මම තේරුම් ගන්න ඕන. අපේ කල්යාණ මිත්‍රයෝ තේරුම් ගත්ත සත්‍ය මම තේරුම් ගන්න ඕන. ඒ සඳහා මම වීර්ය කරනවා, ප්‍රයත්නය දරනවා කියලා හිතන්න ඕන. මේක අනුමාන වශයෙන් තේරෙනවා. සමහර අය හිතනවා අනුමාන වශයෙන් තේරුණාම පරිපූර්ණ වශයෙන් තේරුණා කියලා. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරෙනවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් සුළු වශයෙන් ආලෝකයක් ඇති වුණාට පස්සේ හිතනවා ඒක තමයි අවසාන ආලෝකය කියලා. නෑ, ඒ ආලෝකයේ බැබලීම සෑහෙන්න තියෙන්න ඕන. බුදුහාමුදුරු මුලක් පෙන්වන්නේ පංච උපාදානස්කන්ධයේ හීනභාවය, අග පෙන්වන්නේත් පංච උපාදානස්කන්ධේ පරිපූර්ණ වූ දුර්විම හීන භාවය. දැන් සෝවාන් වෙන්න මොකද්ද කරන්න කියලා ඇහුවම බණපොතේ තියෙන පංච උපාදානස්කන්ධේ දුර්විම. සකදාගාමි වෙන්න මොකද කරන්න ඕන? වෙනම මෙඩිටේෂන් එකක් නැහැ. පංච උපාදානස්කන්ධේ දුර්විම. අනාගාමි වෙන්න මොකද කරන්න තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ දුර්විම. රහත් වෙන්න පංච උපාදානස්කන්ධයගේ නැසියාම. එච්චරයි. එන මාර්ගයක් නැහැ. ඉතින් පංච උපාදානස්කන්ධයේ දුරු වීම ඉන්ද්‍රියන් තුලම කර කර ඉන්නවා. ඒ අය පිනුතුරි අනුසෝතගාමී ප්‍රතිපදාවක්මයි ගමන් කරන්නේ. ඒකෙන් වෙන්නේ නැහැ පංච උපාදානස්කන්ධය දුරු වීමක්. ඒකෙන් වෙන්නේ පංච උපාදානස්කන්ධය නිකන් මාරු කර ගැනීමක් වගේ. දැන් මේ ලෝකේ ඉන්නවනේ ආගම් මාරු කරනවා. මෙඩිටේෂන් භාවනා මාරු කරනවා. ඈ ආකල්ප මාරු කරනවා. ඉතින් ඒ වගේ මොකද්ද කරලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ මාරු කර ගැනීමක් කළා. ලස්සනයි කියපු එක අවලස්සනයි කියලා. අවලස්සනයි කියපු එකට ලස්සනයි කියලා. ප්‍රියයි කියන එකට අප්‍රියයි කියලා. ලස්සන හඬවල් කැතයි කියලා. කැත හඬවල් ලස්සනයි කියලා. එහෙම මෝඩ වැඩ කළා මේ ජීවිතේ මේ විමුක්තිය සොයා ගන්න ගිහිල්ලා අදත් පින්නතුනේ ජීවිතේ නැසෙන නසා ගන්න අය ගොඩාක් ඉන්නවා. මානසිකව වැටෙන පිස්සංකොටු වල යනාත් ඉන්නවා. ඒක හරි සැලකිල්ලෙන් හරි සමබරව සිද්ධ කරගන්න ඕන දෙයක්. මම දන්න අපේ විදේශික හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ලංකාවේ පොත බැලුවා. ආ මේ පොතේ තියෙන්නේ මේක මේ භාවනාව හරියට කරොත් හත් දවසෙන් රහත් වෙනවා කියලා. තුන් මාසෙන් රහත් වෙනවා කියලා. ආ මේ ලංකාවේ මිනිස්සුන්ට මොලේ නැතුව ඇති. මමවත් මේක කරලා බලන්න ඕන කියලා සුද්දෙක් කර වැඩි මලමිනියක් ගෙනාවා මෝචරියකින්. ගෙනල්ලා තියාගත්ත ඉස්සරහා තියාගෙන මෙඩිටේෂන් කරා දිගටම. අර 33 කුණ පෙහෙම දස ජීවිතකේ කරපු ගමන් රහත් වෙනවයි කියලා සංකල්පෙකින්. තේරුණානේ? ගෙනල්ලා තියාගෙන ඉස්සරහා ගෙනල්ලා තියාගෙන දවසින් දවස කුණ වෙන එක දිහා බලාගෙනම මෙඩිටේෂන් කරන තනියෙන් දවල් රෑ දෙකේම වැටෙන්න පුළුවන්ද කරන්නේ? බැරි දෙයක්. ඉතින් එයා කොහොම හරි කරනවා ඒ වැඩේ. මොකද්ද උනේ? එන්ඩ් එක කොහොමද විසදුනේ? එන්ඩ් එක විසදුනේ මලපුණෙන් ගියා විස බීජයක් ඇඟට. ඇයි ඉතින් අර ගල් ගුහාව ඇතුළේ තියාගෙන දොරවල් වහගෙන ඉන්නකොට මේ කුණු වෙන මලමිනියක් එක්ක ඒකේ තියෙන විස බීජයක් නැද්ද? ගියා ඇඟට. ඒ විස බීජේ මල. ඔන්නෝම නිවන් දැක්කේ. ඒ විස බීජේ ආග්‍රහණය වෙලා මල. ඒ නිසා ප්‍රතිපදා හරියට තේරුම් ගන්න නැතුව ගමනක් යන්න හොඳ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගමන් මගේදී තමන් හොඳ ඥානවන්ත කෙනෙක් නම් මේක තේරුම් අරගෙන යනවා නම් පටලවාගෙන ගියොත් වරදි. තේරුම් අරගෙන යනවා නම් වරදින්නේ නැහැ. ඒ න්‍යාය කාටත් එකයි. ඖෂධයක් වුණත් එහෙමයි. පටලවාගෙන බිව්වොත් ඉවරයි. ඔය ෆාමසිය ඇතුලේ ඉන්න මිනිස්සුන් ලෙඩ වුණාම ඩොක්ටර් කෙනෙක් ළඟට යනවනේ බෙහෙත් ගන්න. ෆාමසි බෙහෙත් කවලම් කරන මිනිස්සු හැරේ ලෙඩක් හැදුනාම ඩොක්ටර් කෙනෙක් ළඟට යනවා බෙහෙත් ගන්න. ඉතින් මිනිහට පුළුවන්නේ වටේටම තියෙන බෙහෙත් මේ වගේ ලෙඩවල් වලට මේ වගේ ලෙඩු බෙහෙත් අරන් ගිහිල්ලා තියෙනවා. මමත් ඒක බොනවා. එහෙම කරන්න බෑ. ඩොක්ටර්ස්ලා වරද්දන එක වෙනම කතාවක් නේද? එහෙම ඩොක්ටර් නිදිමත වෙලාවට තව වැඩකට යන්න තියෙන අදිසිය නිසා වරදින වෙලාවල් තියෙනවා. එහෙමත් දේවල් තියෙනවා. එතෙන්දී ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඩොක්ටර් හරියට දුන්නාම ෆාමසිස්ට් වරද්දලා දෙනවා. එතනත් පරිස්සම් වෙන්න ඕන. ඒ ඔක්කොම හරි ගස්සලා දීලා ලෙඩා වරද්දගෙන බොනවා. ඒකිනුත් පරිස්සම් වෙන්න ඕන. වැරදීම් වෙන්නේ නැද්ද? ආ ඉතින් ඔය වගේ තමයි මේ භාවනාවෙත්. ගුරුවරයාට පොඩි ඉස්පෙලි පාපිලි වරදින්න පුළුවන්. ඒක පොඩ්ඩක් පාපිස්ස වැරදිච්ච ගමන් ඒක තමන් ගන්න විදිහේ වැරද්දක් ඇති වෙන්න පුළුවන්. මේ ළඟින් යන නම් තියෙන බෙහෙත් තියෙනවනේ. ඉතින් ඒකයි අහන්නේ අර පාමසිය ගියාම මේක ඇහැට දාන එකක් නේද කියලා අහනවා. ඊට පස්සේ ඔව් මගේ ඇහැ රයිට්. එතකොට යා කන්ෆර්ම් කරගන්න මේක ඇට කියලා. ඈ මේක කනට දාන එකක් නේද? ඔව් හා රයිට්. නැත්තම් මෙයා ඇහැට දාන්න කනට දාන ඒවා දෙන්නත් ඉඩ තියෙනවා. මොකද ළඟින් යන බේත් වර්ග තියෙන. ඒ වගේ හරි සැලකිලිමත් වෙන්න ඕන. ඒකයි කියන්නේ අර මේ සුළු බුද්ධියක් තියෙන මිනිස්සුන්ට මේක නිවන් දැකිය හැකිද? මේව ප්‍රේණුකාණ චන්දවිමල නායක හමුදුරු මේව දැනගෙන වැඩ හිටියේ. ආනන්ද මෛත්‍රී හමුදුරු මේව දැනගෙන වැඩ හිටියේ. එළියට කිව්වේ නැහැ වැඩියේ. ඇයි කිව්වේ නැත්තේ? ඔය මිනිස්සුන්ට මේවා තේරෙනවද? අපි කොච්චර දුරක් ඇවිල්ලාද මේ වගේ විෂය ධාරාවන් තේරුම් ගත්තේ? මේ ඉන්න මිනිස්සුන්ට මේවා කියන්න ගියොත් තියෙන ශ්‍රද්ධාවත් නැති වෙලා පන්සල අතහැරලා යනවා. ඊටත් වැඩිය හොඳයි මිනිසුන්ට දානයක් දුන්නට පස්සේ හා වැඳ ගන්නකෝ පින් අනුමෝදන් වෙන්න. සුමනා සුජාතා පත්මා යසෝදරා උප්පලවන්නානි. ඊටත් මෙහෙම රූප සම්පත්තිය ධර්ම සම්පත්තිය ලැබිලා එකම ධර්ම මණ්ඩපයේදී නිවන් සුවාත් වේවා කියලා සාදු කියන්න කියලා දැන් යන්න භාජන ටිකක් අරගෙන යන්න. ඇයි සමාජයට මොලේ නෑ කියලා තේරුණා. ඉතින් මටත් තේරෙනවා. නමුත් මොකක් හරි ඉතින් කරන ලද පාපයකට හරි පිනකට හරි බණ ටික කියනවා. කවදකාරී 1000ක් ඇව්වම එකෙක් තේරුම් ගනී. එහෙම නැත්තම් ජීවිත කාලෙම හරි අහලා මේක තේරුම් ගනී කියලා විශ්වාසයකින් දේශනා කරනවා. හැබැයි අදාද තේරෙයි කියලා නම් මං කාටවත් විශ්වාස කරන්නේ නෑ. එක එක විදියෙන් ඉතින් දහසක් නයින් දේශනා කරනවා. එක එක න්‍යායන් වලින් එක එක ස්වરૂපයන් වලින් දේශනා කරනවා. ඉතින් ඔබ උත්සාහ කරන්න, නිවැරදිව වීරිය කරන්න, මේක තේරුම් ගන්න. ධර්මයේ හැටි තමයි එහෙම තමයි හැටි. එක සැරේක කියනවා තේරුම් ගන්න එපයි කියලා. තව සැරේක කියනවා මේක කොහොම හරි තේරුම් ගන්න කියලා. එතෙන්ද කිව්වේ වෙන අර්ථයකින්. මෙතෙන්ද කියන්නේ තවත් අර්ථයකින්. එච්චරයි. ඉතින් බුදුහාමුදුරන්ටත් ඔය වගේ චෝදනාවකුත් එනවා. ඔබ වහන්සේ එක වෙලාවක එපයි කියන දේ ආයේ තව වෙලාවක කරන්න කියනවනේ කිව්වා. ඒක බුදුවරුන්ගේ අයිතියක් කිව්වා. ඒ දාර්ශනිකයන්ගේ අයිතියක්. බුදුහාමුදුර එහෙමයි දේශනා කරේ. එක වෙලාවක අත්තාහියත්ත නෝනාතෝ කියනවා. තව තැනක අත්තාහියත්ත නෝනත්ති කියනවා. තමන්ට තමන් පමණයි කියලා එක තැනක විග්‍රහයක් කළා. තව තැනක කියනවා තමන්ට තමනුත් නැහැ කියලා. ඒක තමයි බුද්ධානුශාසනාවේ හැටි. නමුත් ඒක අර්ථ දෙකක්. එක තැනක වීරිය කරන්න කියලා කියනවා. ඒකේ අර්ථය එකක්. තව තැනක කියනවා වීරිය මේකට බාධාවක් කියනවා. ඒකේ අර්ථය තවත් එකක්. තව තැනක මේක සොයන්න කියනවා. ඒකේ අර්ථය එකක්. තව තැනකදී මේක නොසොයන්න කියලා කියනවා. ඒකේ අර්ථය තවත් එකක්. එනිසා වචනවලට සාපේක්ෂිත අර්ථ ගන්න ගියොත් එහෙමනම් පද පරම වෙනවා. පද පරමයට නිවන් දකින්න බෑ. පදවලමයි එල්ලිලා ඉන්නේ. ඒවමයි අල්ලගන්නේ. පදවලට වඩා එහා ගියපු සෙන්ස් වීමක්, සංවේදීතාවයක් තමන්ට තියෙන්න ඕන. මේ වෙලාවේ මොකක්ද ඒකෙන් අර්ථ දක්වන්නේ කියලා හඳුනා ගැනීම ඔබ සතුව තියෙන්න ඕන. Thank you. ඔබ දැන් ආරම්භ කර සිටින ගමන මෙතෙක් වේ දේශනා කළ ධර්මයට ගැළපෙනවද කියලා බලන්න. ඔබේ ගමන් මඟ ධර්මයට ගලපා ගන්න. මෙතෙක් දේශනා කර ධර්මයට ගලපා ගන්න. මෙතෙක් දේශනා කරපු ධර්මයට අනුකූල වූ අත්හැරීමක් කරන්න. ධර්මයට අනුගත වූ අත්හැරීමක් කරන්න. බලන්න ඔබගේ භාවනාව, ඔබගේ අත්හැරීම මෙතෙක් දේශනා කරපු ධර්මයට අනුගතද කියලා බලන්න. ඉන්ද්‍රිය සාපේක්ෂිත ගමනක්ද මම මේ යන්නේ? එහෙම නැත්නම් ඉන්ද්‍රියන් වලින් එහා ගමනක්ද, ඉන්ද්‍රියන්ට විෂය නොවන ගමනක්ද කියලා බලන්න. ඉන්ද්‍රිය නිරෝධ ගමනක් බුදුහාමුදුරගේ ගමන, විෂය නොවන ගමනක් ලෝකෝත්තර ගමනක් බව හොඳට මතකේ තියාගන්න. පිනතුන් හොඳින්ම වටහා ගත්තද අනිසෝතගාමී ප්‍රතිපදාව හා පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා? මම පිනතුන්ගෙන් දවසක් ඇසුවා මේ දුක කියන්නේ මොකක්ද කියලා. ඉතින් විවිධ අර්ථ දුන්නා දුක. මෙතෙන්දි තේරුම් ගන්න පිනතුනි දුක කියන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවට කියන නමක්. පහළට ගලාගෙන යන ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාවලිය, සමස්ත ක්‍රියාවලිය අනුසෝතගාමී කියලා අපි මතක් කළා. ඉන්ද්‍රියක යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවද, විඥානයේ යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවද, මනසේ යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවද, ඒ සියල්ල හෙවත් සමස්තය මොකක්ද? අනුසෝතගාමී ප්‍රතිපදාව හෙවත් පහලට ගලාගෙන යෑම, එහෙම නැත්නම් සම්ප්‍රදාය, එහෙම නැත්නම් පුහුදුන් ගතිය, එහෙම නැත්නම් ලෞකිකත්වය, එහෙම නැත්නම් අනුසෝතගාමී ප්‍රතිපදාවට කියන තව වචනයක් තමයි දුක. දුක හඳුන ගන්න හරියට දුක මොකද්ද? අනුසෝතගාමී ප්‍රතිපදාව දුක. මේ ලෞකික ලෝකයේ මේ ගලාගෙන යන්නේ කොහාටද ගලාගෙන යන්නේ? කොහෙද මේ එළවගෙන තරඟයට දුවන්නේ? ඕ දුක්ඛදායී ප්‍රතිපදාවේ දුක සොයාගෙන යෑමේ පොසිටිව් තින්කින් උගන්නනවානේ. තරඟයට දුක සොයාගෙන යෑමේ පොසිටිව්, එහෙම නැත්නම් ධනාත්මක චින්තනය. දුක තරඟයට හොයාගෙන යනවා. මං කියන්නේ ඒව නතර කරන්න කියන එක නෙමෙයි, ජීවිතේ තේරුම් අරන් යන්න. එතකොට පොසිටිව් ගියත් නෙගටිව් ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. එයා සියල්ල අවබෝධයෙන් ගමන් කරන්නේ. මම කියන්නේ නැහැ දියුණු වෙන එක තරඟකාරීත්වය එක වරදක් කියලා. ඒක බොහොම හොඳයි. නමුත් ඒ තරඟකාරීත්වයේ ලෝකයේ තියෙන්නේ වෙනම දෙයක්. හොර බොරු වංචා කොහොම හරි කළා මාකටි. ඒකනේ ඔය ඉන්ටර්නෙට් එකේ පෙන්වන්නේ එකක්, එන්නේ තව එකක් නේ. පොඩ කළා පෙන්වපු එක නෙමෙයි වල තියෙන්නේ. මනුස්සයර කිව්වා, මනුස්සය කියනවා ඒ පෙන්වපු එක නේ වුණාට ආවේ ගානට හරියන එක තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් මං කිව්වා ගානට හරියන එක නෙමෙයි, පෙන්වපු එක එපා එවන්නේ. පෙන්වපු එකනේ මිනිස්සෙක් ඉල්ලුවේ. නෑ නෑ, ඒකට කරන්න දෙයක් නෑ. පෙන්වන්නේ එකක් එවන්නේ තව එකක්. ඒ මාකටින්, ඒ ක්‍රමය, ඒ දුක්ඛදායි ස්වභාවයේම ගමන සංසාරේ මේ තියෙන සමාජයේ දුක තරඟෙට හොයාගෙන යෑම ලෝකේ තරඟෙට විනාශ කරනවා. ඉන්දියාව ඔන්න වායු දූෂණයෙන් උද්දට විනාශ වුණා. අපි හිතුවා අපිට කරදරයක් නැහැ, උන්නේ විනාශ කරන් දෙන්නේ කියලා. උන්ගේ බලපෑම අපිට ආවා. අපි හිතන කොහේ හරි රටක නෑස්ටික් අවියක් පිපිරුවොත් එහෙම අපිට ප්‍රශ්නයක් නැහැ ඒ රටට නේ කියලා. නෑ, මුළු ගෝලීය වායු තලයට මේක බලපානවා. අපි ওই මිනිස්සුන්ට ස්මාර්ට් මිනිස්සු කියලා කියන්න හොඳ නෑ. ওই මිනිස්සු මා කාලකන්නේ නොදියුණු මිනිස්සු කියලායි සලකන්න ඕන. ටයිකෝට් ඇඳගත්ත යක්කු නැද්ද? මල මිනි කනන් ටොන් ගණන් වැටෙනකම් යුද්ධ කරනවා. දරු මල්ලු මැරෙනවා, මිනිස්සු මැරෙනවා. ඒ වුණාට හරි මාංජේෂ්ඨ රජවරු, ජනාධිපතිවරු, ජනාධිපතිවරු නෙමෙයි යක්කු. මොකක්වත් හිරිහැරයක් කරන්න ඕනේ නැහැ. අනාගතයේදී හිරිහැරයක් වෙයි කියලා නිකන් හීනෙන් අවදි වෙලා ගන්න රටවල් වලට. යුක්‍රේන් වලට ගහන්නේ උන් ගහපු නිසා නෙමෙයිනේ. එයාට නිකන් හීනෙන් අවදි වෙනකොට නිකන් පේනවා මේ රට අපිට ගහයි කියලා. ඒ නිසා ගන්න. ඉතින් මේක පුදුම වැඩක් නේ. මට හිතෙයි කියලා දැන් අල්ලපු ගෙදර මිනිස්සේ මට ගහයි කියලා ඇවිල්ලා ඒ අවතර ගිහලා ගහනවා. මොකද කියලා මට අනාගතේ මේ මිනිස්සේ ගහන්න ඉඩ තියෙනවා. එහෙම පවා බලයෙන් ඉදිමුණාට පස්සේ මිනිස්සු වැඩ කරනවා. ඒ නිසයි බුදුහාමුදුරුවන්ට මාරය ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ දැහැමිව රට පාලනය කරලා ලස්සනට ලෝකේ හදන්න පුළුවන් ඔබ වහන්සේ වඩින්න සක්විති රජකම හම්බෙනවා දවස් 7. ලෝකේම ආධිපත්‍ය රජකම හම්බෙනවා. ලෝකෙටම අනසක පතුරවන්න පුළුවන්. ලෝකෙම නතු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒක බාරගත්තේ ඒ සිතිවිල්ලට ඉඩ දුන්නේ නැහැ. ඔබට ආවොත් ඔබ ඉඩ දෙවිද නැද්ද කියන එක ඔබේ ප්‍රශ්නය. බුදුහාමුදුරු දුන්න උත්තරේ තමයි, මට පුළුවන් වුණොත් හිමාල පර්වතයේ රත්තරන් කළ දෙන්න එක මනුස්සයෙක් වෙනුයි. ඒත් ඒ මනුස්සයා සතුටෙන්නේ නැහැ. ඔබ හිතන්නකෝ, ඔබට පිදුරු තලාගල කන්ද රත්තරම් පර්වතයක් කළා ඔබට හම්බ වෙනවා ඔබේ භුක්තියට. ඔබම හිතෙන් හිතලා බලන්න ඔබ මොනවද කරන්නේ කියලා. ඔබේ පීඩාව සංසිඳලා යයිද? ජීවිතේ සැහැල්ලු වේද? තව විචිප්ත වේද? කරදරයක පැටලේද? විශාල කරදරයක පැටලෙනවා. සෑහෙන ජීවිතේ බිසි වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. සෑහීමට නම් පත්වෙන එක නෑ. ඕකට යුද්ධ කරන්නත් පටන් ගන්නවා. විශාල අවියාවුද ගෙනල්ලා රඳවන්න පටන් ගන්න වෙනවා. විශාල සෙබළු ගේන්න වෙනවා. හතුරු බිහි වෙනවා. එනිසා භෞතිකත්වයේ මිනිස්සුන්ට ඕන තමයි. ලංකාවේ නම් දුප්පත් අය ඉන්න විදියක් නැහැ. හැමෝම පෝසත් ස්වභාව ධර්මයෙන්ම දුප්පත්කම තියෙන්නේ. මානසික දුප්පත්කමක් හෝ නූගත්කමෙන් නොහිකියාවේ දුප්පත්කමක් ඇරෙන්න වෙන කිසි කෙනෙක් ඉන්න විදියක් නැහැ. පොල්ලත්තකින් වහල සෙවිලි කරගන්න පුළුවන් රටක් පොල්ලතු හැම තැනම තියෙනවා. නිකනොත් මිනිස්සු දෙනවා නැද්ද? දෙනවා. එතකොට වහල සෙවිලි වෙලා තෙමෙන කෙන ගෙදරක් වෙන්න බෑනේ. ඈ කොහෙන් හරි කපා ගන්න පුළුවන්. කොහොම හරි පාරයින ගහරි තියෙන අත්තක් දණ්ඩක් කපා ගන්න පුළුවන්. නැත්තම් කියලා ඉල්ලුවත් වහලත් සෙවිලි කරගන්න කියලා දෙනවා මිනිස්සෙක්. තමන්ගේ වහල තෙමනවායි කියන්න බෑ. ගෙදරට ඔය මොන මොනවා හරි ගෙනල්ලා කැඩිලා මිනිස්සු අයින් කරන ටයිල් කැට කෑලි හරි බිම අල්ලලා ගෙයක් හදාගන්න පුළුවන් රටක්. නැත්තම් ගොම මැටි හරි ගාලා ඉන්න පුළුවන් රටක්. සනීපාරක්ෂිත ඇසිකිලියක් බොහෝම අඩු ගානට හරි වීසි කරපු එකක් හරි ගෙනල්ලා හදාගන්න පුළුවන් රටක්. මොලේ නැතිකම මිසක්, නොහැකියාව මිසක්, කාර්යක්ෂම භාවය මිසක්, නූගත්කම මිසක් වෙන දුප්පත්කමක් ලංකාවේ නෑ. මං දැකලා තියෙන ලංකාවේ මිනිස්සු වැසිකිළියක් නැති ගෙවල් ලක්ෂ ගණන් වියදම් කරලා මගුල් කනවා. මං දැකලා තියෙනවා. ඒද ටොයිලට් එකක් නෑ. වහල හෙවිලි කරගන්න බැරි මිනිස්සු නොයෙකුත් දේවල් කරනවා. ඒ වගේ මුදල් නාස්ති කරනවා. සිහිය කල්පනාව නැතිකම, අවබෝධය නැතිකම, එහෙම නැත්තම් ජීවිතේ වාසනාව නැතිකම, පින නැතිකම, කර්මය කියලා කියන්නත් පුළුවන්. එහෙම පිරිස් ඉන්නවා. ඒක අපේ රටේ විතරක් නෙමෙයි. පිනතුනේ ඇමරිකාවේ කොච්චර ඉන්නවද දරිද්‍රතාවයේ මිනිස්සු. කර්මය පේමන්ට් වල නිදා ගන්න මිනිස්සු නැද්ද? සුද්ධු නැද්ද? ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා සිඩ්නි නුවර බම් බලාගෙන ඉඳි පාර දිගට ඉන්නවා. මේ හොඳ ඇඟපත තියෙන හොඳ සුදු කොල්ලෝ හින්ගා කරනවා. මම හැමෝම මහත්තයෙක් කියලා මේ මේක එක විදිහට ලියලා තියෙන මේ මම මේ මොනවද මෙයා මේ වෙන් කියන්නේ කියලා. ඉතින් එක එක නා ඉල්ලනවලු, ගෙයක් හදාගන්න ඉල්ලනවා, මේ එදා කෑමට සල්ලි ඉල්ලනවා, නොයෙකුත් දේවල් ඉතින් ප්‍රකාශ කරලා බෝඩ් එක අල්ලගෙන ඉන්නවා. ඉතින් මං කෝස් අපි දැනගෙන හිටියේ නෑනේ සුද්ධ ඉඟා ගන්නවා කියලා. ඒක තමයි කියන්නේ කර්ම කියන්නේ. විරුඳු ගහන මිනිස්සෙක් හිටියා, මේ විරුඳුනේ මේ ගිටාර එක ගහ සින්දු කියන කෙනෙක්. ඉතින් මම ළඟට ගිහිල්ලා කතා කරා මේ කොහොමද කියලා. ඉතින් ඔය ඔපෙරා හවුස් එක ළඟ හිටියේ මේ සුද්ධ සිංහලෙන් කතා කරන්න පටන් ගත්තලා මට. බලමු මං ගාව ලංකාවට ගිහිල්ලා තියෙනවද කියලා. පිරිය කියනවා මං පස්සරයක් ගිහිල්ලා තියෙනවා කියලා. ලංකාවේ මමවත් ගියපු නැති තැන්වල මේ මිනිස්සයා ගිහිල්ලා තියෙනවා. මේ ලංකාවේ කියන තැන් මං දන්නෙත් නෑ. මම ඔයාගේ ජොබ් එක මේ සින්දු කියන එක තමයි කිව්වා. මම කිව්වා ලංකාවේ ගිහිල්ලා සින්දු කියන ලංකාව වියදම් හොයාගන්නේ ලංකාවෙන් මේ කිව්වා. මේට කියලා මේ සින්දුවක් කියලා කියක් කරේ හොයාගෙන එයා ට්‍රැවල් කරනවලු. හරිෂෝ එක්තරා ඒක යාගේ ඉතින් එයා විනෝදෙන් කරන දෙයක්. ඒක යාගේ ආත්මාශ්වාදය. ඒක ඇත්තටම යාචක කමක් හෝ හිඟන කමක් නෙමෙයි. එයා යම් කිසි එයාගේ හැකියාවක් ප්‍රදර්ශනය කරලා සංගීත එයන් ගායනයෙන් එයා යම් කිසි මනුස්සයන්ට සතුටක් ලබා දීලා එයාගේ ජොබ් එක බවට ඒකපත් කරගෙන තියෙනවා. ඒක යාචක කමක් කියලාම කියන්න බෑ. මොනවා හරි ඒසා දැන් ඒ අවධියන් වලින් අවදි වෙලා ඒවා සම්පූර්ණ කරගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙන ආර්ථික අපහසුතා නැති. ගෙවල් දොරවල් වල අපහසුතා නැති. එහෙම ගැටලු නැති පිරිසක් නේ ඇවිල්ලා ඉන්නේ. එක්කෝ තිබුණත් ඒවා එච්චර ඕනේ නැති පිරිසක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ සත්‍ය සොයාගෙන නිවන් දකින්න. හැබැයි ඒක ගැඹුරුයි. හොඳට හිතන්න. මෙතන විතරක් ධර්මය ගැන හිතන එක තමයි ලොකුම දුර්වලතාවය. මෙතෙන්දි විතරක් ධර්මය හිතන්න එපා. ගමන බිමෙනි ගමන් කරද්දී ඒ කෝණය, ඒ රටාව තමන්ට ඇති කරගන්න. ගමන යද්දී ගමන යන රටාවේ විඥාණයෙන් ඉන්න ඕනේ. අපි පාර ගමනේ යන ගමන් අපි වෙන දෙයක් අපිට හිතමින්ද ගමනේ අවධානයෙන්ද යන්න පුළුවන්. දැන් අපි දානෙ වළඳන්න ගියාම දානෙ වළඳන සිහියෙන්ම ඉන්න කියලා තමයි අපිට නම් ඉගෙනුවේ. හැබැයි දානෙ වළඳන සිහිය ඔය මොකක් හරි එකක් අපහප ඒක මට අදාළ නැහැ එච්චර. මං ධර්මය ගැන හිතමින් දානෙ වළඳුවා. බලනකොට කර්මාචාරින්ලා කියලා දීපු දෙයක් නෙමෙයි මම කළේ. අපිට උගන්වනවානේ ඇවිදිනකොට ඇවිදින සිහියෙන්, දානෙ වළඳනකොට දානෙ වළඳන සිහියෙන් එහෙම ඉන්න කියලා මං කල්පනා කරා. ඕක ගැන එච්චර 100ෙන් කල්පනා කරන්න දෙයක් නෙවෙයි. ඕක බටර දැම්මම දිරවල බොහොම හරියයි. මේක හොයාගන්න ඕන මං. අන්න ඒකයි කියන්නේ පින්නතුනි, ඔය කියන දේවල් අහන කෙනෙකුට නිවන් දකින්න බෑ කියන්නේ. කියන දේවල් හරියට විමසලා අර්ථාන්විතව එකතු කරගන්න කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්, සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගුරුවරු කියලා දෙන ඒවයි වලත් පොඩි පොඩි දුර්වලතා තියෙනවා. ඒසා ධර්මයේ විමසන එක තමන්ට හැම තැන්හිම යොදා ගන්න පුළුවන්. වැසිකිළියේ ඉද්දිත් පුළුවන්. වතුර නාන වෙලාවටත් පුළුවන්. කෑමෝ යද්දිත් පුළුවන්. නිින්ද යන කෙනුත් ධර්මයේ හොයන්න පුළුවන්. මොකද්ද මේ ධර්මය? තව එකක් මතක් කරන්න ඕන. අපේ අයට නිවන් දකින්න බැරි වුණේ හේතුවක්. ධර්මය කයට එකතු කරන්න ගියා. ධර්මය ප්‍රතිපත්ති වලට එකතු කරන්න ගියා. එතකොට බුදුහාමුදුරන්ගේ දාර්ශනික ධර්මය නැතුව ගියා. මෘත ධර්මයක් බවට පත් වුණා. ප්‍රතිපත්ති ධර්මනේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය කයට එකතු කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක. අපි ඒක දාර්ශනික දහමක් හැටියට, හිත දමනය කරන දහමක් හැටියට, කය දමනය කරන දහමක් නෙමෙයි. සචිත්ත පරියෝදපනං, සචිත්ත කායෝදපනං නෙමෙයි නේද? සචිත්ත පරියෝදපනං, හිත දමනය කරගන්න දාර්ශනික දහමක් හැටියටයි භාවිතා කළේ. හිතයි හැදුවේ. දැන් බලන්න ඔබ මේ හිත හදමින් ඉන්නේ කියලා. නෑ හිත හදන්නේ නෑ, මෙන්න පුජ්‍යලයා හදනවා. කියන්නේ මම හැදෙනවා. මම හැදෙන්න ඕන. මම හැදෙන්නේ මොකටද? ඒ මම හැදෙද්දි තමයි අර දෘෂ්ටි මාරු කරගන්නේ. දෘෂ්ටි අවසන් කරන්නේ, දෘෂ්ටි මාරු කරගන්න. මොකද මම හැදෙන්නේ පැයි. අර හැදෙනවා කියන්නේ, හැදෙනවා කියන්නේ ඔහොම නෙමෙයි, ඕක නොහැදියාව, මේක හැදියාව. දැන් කකුලක් කොඩින් කකුලක් දැමීම නොහැදියාව, කකුල් දෙක දෙපැත්තට තියාගෙන ඉඳීම හැදියාව. කොඩට ඇඳීම නොහැදියාව, දිගට ඇඳීම හැදියාව. මං කියන්නේ ඒක ඒකත් තියාගන්න සම්මුතියක් වශයෙන්. මම උදාහරණයක් වශයෙන් මම මේ මතක් කළේ, එහිම හැදියාවක් හොඳයි, හැබැයි නිවන් දකින්න නෙමෙයි. ඒව ඔක්කොම සම්මුති දේවල්. එහිම හැදියාවක් තියෙන්න ඕන, හැබැයි ඒව සම්මුති ධර්ම. ඕව නිවන් දකින්න හේතු වෙනවයි කියලා හිතාගෙන ඉන්න එපා. කය හදන්න ගියා, හිත හැදුවේ නෑ. බලන්න දැනුත් මේ මොහොතේ ඔබ පුජ්‍යලයා හැදෙනවද, එහෙම නැත්නම් ඔබ හිත හදනවද? හිත හදන්න. මම හිත හැදුවා. හිත දුක් විඳින විදිය, හිත ප්‍රතිචාර දක්වන විදිය, හිත මේව අල්ල ගන්න විදිය ආදී බලමින් හිතේ තියෙන ස්වභාවය, අර සැරිසරන විඥානයේ තියෙන ස්වභාවය මම හැදුවා. දෘෂ්ටිගත භාවයන් වලින් ඉවත් කරගෙන කරගෙන ගියා. එතන දුක් විඳින ස්වභාවය අයින් කළා. හිතේ තියෙන දුක් විඳින ලක්ෂණය අයින් කළා දැම්මා. මොකද දුක් විඳින ලක්ෂණය? සක්කාය දිට්ඨිය, මමත්වය. තවත් කාරණයක් සුවිශේෂීව අපි මතක් කරන්න ඕන. අතහැරීම, අතහැරීම කියලා කාරණයක් මුළු බුද්ධ ශාසනය ඇතුළෙම සියලුම ස්වාමීන් වහන්සේලා භාවිතා කරනවා. එයත්ොත් භාවිතා කරනවා නෙනේ. නිවන් දකින්න ඕන කොහොමද, මොනවද කිය කොහොමද කියලා ඇහුවාම, ওই පංච උපාදානස්කන්ධය අතහරින්න ඕන, ඉන්ද්‍රියයන් අතහරින්න ඕන, කාලය අතහරින්න ඕන, තුන් කාලයම අතහරින්න ඕන, ආශාවන් අතහරින්න ඕන. අතහරින්න, අතහරින්න, අතහරින්න කියලා වචනයක් පාවිච්චි කරනවා. මේ අතහරින්න කියන වචනය කොහොමද තමන් අරගෙන තියෙන්නේ? අර කියන්න බලන්න, මොකද කොහොමද දරන් තියෙන්නේ? හැමෝම කතා කරන්න ඕන. කොහොමද දරන් තියෙන්නේ අතාරින්න කියන වචනේ? මොකද්ද ඒකේ ක්‍රියාවලිය? ඒකේ තියෙන මොකද්ද ඒකට කියන්නේ කොහොමද? සංයුතිය, අතහැරීම කියන වචනේ ඒක අරගෙන තියෙන මේකේ. මම දන්නේ නැහැ ඒකට වචනයක් එන්නේ. ඒ වගේ වචන වලින් තියෙන ඒකේ තියෙන ඒකේ ක්‍රියාවලිය, සිස්ටම් එක නැත්නම් ඒක හැසිරෙන විදිය, හසුරුව ගන්න විදිය, ඒක අනුගත කර ගන්න විදිය. තේරෙනවද නේද? අතහැරීම කියන එකේ concept එක මොකද්ද? ආකල්පය මොකද්ද කියලා. මොකද්ද කියන්නේ බං? අල්ලා ගැනීමට උත්සාහ නොකිරීම. ඒ අතහැරීම එතුමන් තේරුම් ගන්න විදිය. කියනවා ડોක්ටර් කියන්නේ. ක්‍රියාවක් නෑ. හරි මාත්‍ය කියන්නේ. අනිත්‍ය බව තේරුම් ගැනීම. ඉබේ වෙන දෙයක් හැටියට දකිනවා. අතහැරීම අපේ මෑන්නිය කොහොමද? ඔව් අතහැරීම. නෑ මෙතුමිය. හරි හැමෝම උත්තරයක් දෙන්න බලන්න කියන මුතුමිය. අතහැරීම කම්පන අතහැරීම මං කන අතහැරීම කියන වචනේ තියෙන මේ ලක්ෂණය මං අහන්නේ. මං අතහැරීම කියන එක ඇතුලේ මොන වගේ දෙයක්ද අපි කරන්නේ? හැම දෙයකම යොදනවනේ. කාලය අතහරින්න ඕන, තණ්හාව අතහරින්න ඕන, කම්පන අතහරින්න ඕන, මෙහෙමයි ලෝකේ අතහරින්න ඕන, ආශාවල් අතහරින්න ඕන, ගෙවල් දොරවල් අතහරින්න ඕන, ඔක්කොම අතහරින්නත් හරින්න කිය කිය හැමතැනම භාවිතා කරනවා. ඒකේ සංයුතිය මොකද්ද? අත්හැරීම කියන වචනේ විතරක් වටේ යන්න, ඊට වැඩි එහා යන්න එපා. ඒක තමයි සිතිවිලි අතහරින්න ඕන. මං අහන්නේ සිතිවිල්ල කියන එක අයින් කරන්න. වචන දෙකක් එතන හා කරනවනේ. අත්හැරීම සිතිවිල්ල නේද? ඒකට යන්න එපා. අත්හැරීම කියන වචනේ විතරක අර්ථය මට ඕන, අවශ්‍ය කරන්නේ ඒකයි. තේරුණාද දැන් කියන දේ? තේරුණාද? එතනින් එහාට තව එකක් අමුණන්න එපා. තව වචනයක්. කිසිම ක්‍රියාවක් කරන්නේ. හරි ඊට පස්සේ හැමෝම උත්තරයක් දෙන්න. එතකොට මට තේරුම් ගන්න පුළුවන්. ඔබතුමී මොකද්ද අත්හැරීම කියන වචනේ? කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒ කියන්නේ අත්හැරීම කියන ඇතුළේ මොකක්වත් නැද්ද? එහෙම එකක් නැද්ද? හරි කියන්න බලන්න අනිත් උදවිය. අත්හැරීම කියන්නේ අවබෝධයෙන් කටයුතු කිරීම. හරි කියන්න බලන්න අනිත් උදවියත් කියන්නේ ඇලෙන්නේ නැතිකම. ක්‍රියාවෙන් තොරවීම. මගේ නම් අතාරින්න ඕන. ඔව්. අනිත් උදවියට කොහොමද අරන් තියෙන අතහැරීම කියන වචනේ? මං අද දෙන්න හදන්නේ බින්නතුන්ට ඔය අතහැරීම කියන වචනයට අලුත් දෙයක්. තේරෙනවද? අලුත් අර්ථයක් දෙන්න හදන්නේ අද. අතහැරීම කියන වචනේ අපි ඊට පස්සේ යොදමු. වෙන වචනයක්. ඒ වචනය ලිහිල් කිරීම, බුරුල් කිරීම වගේ වචනත් යොදා ගන්න පුළුවන්. හරි අපි ගමු මෙහෙම කොලයක්. දැන් මම මේක අල්ලගෙන ඉන්නවා. මේක අතනේ. මොලෙත් අතක් ඇති. ඒක තමයි අත අත කියලා වචනේ ආවේ. හරිනේ මේ අත. අල්ලන දේවල් නැසියා අත. දැන් බලන්න, ඔන්න බලන්න මම අත්හරින්නේ අත්හැරීම මගේ සිද්ධ වෙන විදිය. නෑ මං අත්හරිනවා කියන දෙයක් මං කරන්නේ. මං කරන්නේ ලිහිල් කිරීම හා බුරුල් කිරීම. මේ අත මම මෙහෙම මෙහෙම ඉටි කරගෙන ඉන්නවා. දැන් මං කරන්නේ මොකද? ලිහිල් කිරීම හා මුරුගේ දෙකම එකයි. ලිහිල් කළා. මොකද උනේ? වැටුණා. අල්ලගෙන හිටපු දේ වැටුණා. අතහැරියේ. බොරු කියන්නේ බා. බොරු කියන්නේ පොඩ්ඩක් අහගෙන ඉන්න. බොරු කියන්නේපා. මං අතහැරියේ නෑ. මං කරන්නේ බුරුල් කිරීම.
මං අතාරින්නේ නැහැ, මං බුරුල් කරනවා, ලිහිල් කරනවා. අත හැලුණා. නිදහස්. මේක හිතනවා සිතුවිල්ල කියලා, මේක හිතමු චේතනාව කියලා. මේ තමයි උපාදානස්කන්ධය, මේක තමයි තියෙන ඉන්ද්‍රිය ටික. මම අල්ලන් ඉන්නවා. හරි, මම අතාරිනවා නෙමෙයි, බුරුල් කරනවා. ලිහිල් කරනවා. ඊට පස්සේ අතහැරීමෙන් නෙමෙයි නිවන් දකින්නේ, බුරුල් කිරීමෙන්. ඇයි අතහැරීමෙන් කියන වචනෙට හාමුදුරුවෝ එන්න එපා කියලා කියන්නේ? අත්හැරීම කියන වචනෙට මේ බෞද්ධ සමාජයෙන් ඔළුවට වැටිලා 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 මොලේ හිර වෙන ඒක පොඩි ඇණයක් වෙලා තියෙන මේ වචනේ. තේරුණාද? ඒක ඇණයක් වෙලා තියෙන්නේ. ඒක හිර වෙලා තියෙන්නේ ඔළුවේ. ඒකේ ලොකු ලොකු මේ මේ එකක් තියෙනවා. ලොකු සංකල්ප ගොඩක් තියෙනවා ඒක ඇතුළේ. ඒක බර වැඩි. ඊට පස්සේ නිවන් දකින්න ඕන නම් බුරුල් කරන්න, අත්හරින්න ඕනේ. සක්කාය දිට්ඨිය බුරුල් කරන්න, ඉන්ද්‍රියන් ටික බුරුල් කරන්න, තුන් කාලය බුරුල් කරන්න. අත්තරලා නිවන් දැක්කේ නැති එකේ බුරුල් කොල්ලවත් නිවන් දකීද බලන්න. මං හිතන්නේ මං ඒක තමයි කළේ. මම මමයි කියලා හිතාගත්ත හැමදේම මං බුරුල් කරගෙන බුරුල් කරගෙන බුරුල් කරගෙන ගියා. අවසානයේ වීරිය උත්සාහය පවා බුරුල් කළා, අතහැරලා දැම්මා. හැමදේම මන් තුල හිරවෙච්ච දේවල්, ඝනවෙච්ච දේවල් මං බුරුල් කළා දැම්මා. අවසානයේ මම ඉතුරු නොවන තත්ත්වයට මේක සම්පූර්ණයෙන් දියව ගියා. ඊට පස්සේ අවදි වෙනවා. සර්ව සාධාරණ ලෝකෝත්තර ස්ත්‍රී පුරුෂ භාවයක් නැති පුජ්‍යලෙක්. ඇයි ඒ වචනේම බිඳලා පාවිච්චි කරන්නේ? පුජ්‍යලෙක් වෙන්න විදියක් නැහැනේ. පුජ්‍යලෙක් නම් ස්ත්‍රී පුරුෂ වෙන්නම ඕන, නැත්නම් අපුසකහරි වෙන්න ඕන. නමුත් මේ වචන බොරු. දැන් අෂ්ටපුරුෂ පුද්ගල කියලා කිව්වට පුජ්‍යලෙක් නැහැ එතන. වචන බොරු. පුජ්‍යලත්වයෙන් තොර අවදි වුණා. ඒ කියන්නේ නැකිට්ටා, අවදි වුණා, අවබෝධයටපත් වුණා. එහෙම නැත්නම් වෙනස් වුණා, පරිවර්තනය වුණා. මොකක්ද ඒ සඳහා කළේ? ලිහිල් කිරීම. අර ලේසිනේ මේ බලන්න. දැන් ඔය මනසේ අල්ලන් ඉන්න ඕන දෙයක් ලිහිල් කළා දාන්න, ලිහිල් කරන්න. අර මේ අපි දීපු ප්‍රෙෂර් එක නැති කරලා දියලා ස්වභාවිකත්වයටපත් වෙන්න. අත්හරින්න එපා, ස්වභාවික වෙන්න. අත්හරිනවා කියන්නේ ඕවර් තින්කින් කියලා කියන්නේ එහෙම එකක්. මානසික රෝග හැදෙන්න පුළුවන්. ලිහිල් කරනවට වඩා එහා ගිය එකක්. ඒක කරන්න එපා. ගෙදර ගිහිල්ලා කරලා ප්‍රායෝගික කරන්න. එළි වෙනකන් රෑ වෙනකන් හරි ප්‍රායෝගික කරන්න. මේ සත්‍ය ඔබට තේරුම් ගන්න ලැබේවි. ධර්මය හදාරන්න. එක එක දෘෂ්ටි අරගෙන ගිහිල්ලා මෙහෙමයිනේ ඉන්න කිව්වේ කියලා එහෙම ඉන්න එපා. මේ මොකද්ද දේශනා කරනවා නොතේරෙනවා. නොතේරෙන නිසා ඒකට අපි කියනවා අපබ්‍රංශය කියලා. මොකද්ද ආනන්ද හාමුදුරු කිව්ව අපබ්‍රංශේ? එහෙමම හොයන්න. මං හෙව්වෙත් එහෙමයි. මං හෙව් මොකද්ද මේ කෙහෙල් මල? එහෙමයි මං හෙව්වේ. මට තේරෙන්නේ නැති නිසා මං ඒකට කියන්නේ, අපි නොතේරෙන දේවල් වලට කියන්නේ කෙහෙල් මල කියලා කියන්නේ. වැඩකට නැති දේ හැටියට සලකන්නේ. අර ගමේ කෙහෙල් කන විකුණන කෙහෙල් මල ආකර දානවා. දැන් නම් කෙහෙල් මල් හරි මිලයි. අර වතු මොయ్య. ඉතින් ඒ නිසා ඒක අවස්සල වැඩකට නැතිව විසි කරන දෙයට කිව්වේ කෙහෙල් මල කියලා. නරක වචනයක් නෙමෙයි. වතුමොයි වලට තමයි කෙහෙල් මල් කියලා කියන්නේ. එතකොට කෙහෙල් මල මොකද්ද මේ කෙහෙල් මල? වැඩ කරන්නේ නැති දේ බැලුවා. එහෙම තමයි තේරුම් ගත්තේ. ධර්මයක මටත් ඔබට වැනීම තරහ ගියා, කේන්ති ගියා. ගුරුවරයෙකුට ගැට පොල්ලක් අරගෙන ගිහලා ගහන්න පවා හිතුණා. මේ බණ කියන එවුන් බුද්ධාගම විකෘති කරනවා කියලා සම්පූර්ණයෙන්ම මේ වෙනවම මේ සංග්‍රාමයක් ආරම්භ කළා. මේ බණ කියන එවුන් ටික ඔක්කොම මේ තහනම් කරවන්න හිතුණා. ඇයි? මට තේරෙන්නේ නෑනේ. වෙලාවට මට අවබෝධ වුණේ නැත්තම් හරි වැඩක් වෙන්නේ. මම වෙනම කණ්ඩායමක් හදාගෙන බණ කියන හැම තැනටම ගිහිල්ලා ගහලා එලවල කුඩු කරලා විනාශ කරලා දාන්න හිටියේ. මට හිතුණා හොඳ ගැට පොල්ලක් අරගෙන, අර ගැට පොල්ල කියන්නේ ටිකක් නිකන් පොල්ලකට වඩා ටිකක් රිදෙනවනේ. ගැට පොල්ලකින් ගැහුවාම ගම්මාලවල මිනිස්සු හැරමිටියට එම අදා ගන්නවා ගැට පොළු. ගැට පොල්ල ටිකක් සැරයි, ඝණයි, කැඩෙනවා. ඒ නිසා එහෙම පොල්ලක් අදාගෙන ගිහිල්ලා එක්කෝ මට මේක තේරෙන විදියට කියා දෙන්න ඕන, නැත්තම් මම මේකෙන් ගහනවා කියන මට්ටමට හිතුණා. හැබැයි ඒකෙන් පෙනුනේ මගේ උත්සාහය, වීරිය, කැපවීම. පොල්ලක් අරන් ගිහිල්ලා හරි පෙන්නලා ධර්මයේ ඉල්ල ගන්න, තේරුම් ගන්න ඌමනාව තිබිච්ච බව, තිබුණේ වීරිය. අතහැරිය නෙමේ, මං හිතන්නේ මං කරලා තියෙන ලිහිල් කරපු එක. මොකද්ද? උපාදානස්කන්ධය ලිහිල් කළා. එහෙම තේරෙද්ද නැත්තම් හිත ලිහිල් කළා. අල්ලගන්න ස්වභාවය ලිහිල් කළා. ඇලෙන ගැටෙන ස්වභාවය ලිහිල් කළා. ආකල්ප ලිහිල් කළා. නොයෙකුත් අපි ළඟ තියෙන දුර්මත, නරක සිතිවිලි, නරක දේවල් ලිහිල් කළා, ලිහිල් කළා, ලිහිල් කළා, දිගටම ලිහිල් කළා. අවසානයේට ඉතුරු වෙච්ච දේත් ලිහිල් කළා. තැහැරියාම විශ්වගාමී බවට පත් වුණා. දැන් විශ්වගාමී වෙලා දැන් විශ්වදීප. හම්දුරන් අලුතෙන් නම දැක්කනේ නේද? දැන්ම විශ්වදීප. දැන් ලෝකයක් ආලෝකවත් කරන විශ්වගාමී වෙලා. නොවී නෙමේ, නොගියපු ගමන් ගැන මම කතා කරන්නේ. පොත් සාක්ෂියට තියලා කතා කරන කෙනෙක් නෙමේ. පොත්වල වැරදි අඩුපාඩුකම්, ඉස්පිලි පාපිලි පදවල අරුත්වල සෑහෙන්න තියෙනවා. ඒක ත්‍රිපිටකයේ තියෙනවා, අනිත් ආගම්වල පොත්වලත් තියෙනවා. ඒ නිසා පොත්වල වහල්ු වෙන්න එපා. ප්‍රත්‍යක්ෂගාමී ප්‍රතිපදාවක යෙදෙන්න, පොත් බලන්න, කියවන්න. ඒ කියවපු නිසානේ අපි මෙතෙන්ට අද ඇවිල්ලා තියෙන්නේ කියවන්න. නමුත් වහල්ු වෙන්න එපා. වහල් වෙලා කියවන්න එපා. තමන්ගේ දැක්ම, තමන්ගේ දර්ශනය, තමන්ගේ තමන්ට වූ ආවේනික ස්වභාවය, ලක්ෂණය තමන් තියාගන්න ඕන. වහල් භාවය කියලා කියන්නේ දහමට අනුව කිව්වොත් අමෝලිකා ශ්‍රද්ධාවෙන් පිළිගැනීම කියලා වචනයක් පාවිච්චි කරලා තියෙන්නේ. තේරුණා නේද? අමෝලිකා ශ්‍රද්ධාවෙන්. ඒ කියන්නේ කියපු නිසා, තිබිච්ච නිසා, පරම්පරාවෙන් ආපු නිසා, ගුරුවරයා කියපු නිසා, පොතේ, අපේ පොතේ, අපේ ආගම් පොතේ තිබිච්ච නිසා, අන්න ඒකටයි භාවිතා කරන්නේ වහල් භාවය කියලා. තේරුණාද? අමූලිකා ශ්‍රද්ධාවෙන් යමක් බාර ගැනීම. එහෙම බාර ගන්න ඕනද? දැන් මොනවා හරි ත්‍රිපිටකයේ තියෙනවායි කියලා කිව්වම එහෙම බාර ගන්න ඕනද? එහෙම බාර ගන්න එපා. ත්‍රිපිටකේ වැරදි තැන් තියෙන, වරද්දවල හරි ගස්සලා වරදි අර්ථකථන දෙන්න පුළුවන්. ඕන තරම් දීලා තියෙනවා. මම අර උදාහරණයක් වශයෙන් ගෙනල්ලා දීලා තියෙනවා. ඒ රක්වාන ප්‍රදේශයේ හඳුරු කෙනෙක් පොඩි තේ පාත්තියක් දාගෙන තේ වගාවක් කරලා තියෙනවා පන්සලේ ඉතුරු කොටසේ. දායක මහත්තයා ඇවිල්ලා ආනෝ, හාමුදුරුවනේ බුද්ධාගමේ තේ වගා කරන්න කියලා තියෙනවද හාමුදුරුවන්ට? ඇයි උපාතක මහත්තයා දන්නේ නැද්ද? තේ පත්ති පත්තාමතං විගහය නේද? තේ පාත්තියක් දෙකක් අමතර වියදමට දාගත්තට කමක් නැහැ. ඉතින් එහෙමයි සාමීන් වහන්සේ එහෙමයි කියලා සාදුකෝ වෙන්න ගියා. ඉතින් මිනිස්සු පාළි දන්නේ නැහැ. ඒවා දාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අමතර වියදමට තේපාත්‍යයක් දෙන්නට කමන්නේ. අමතම් විගහිය අමතර වියදම. කන්න හම්බ වේද දානෙ හම්බ වේද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා අමතර වියදමට දමු. ඒ නිසා ඒ නිර්වචන ලබා දුන්නයි කියලා එහෙම ඒවට රැවටෙන්නත් එපා. අවදිය 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 ඔබ දාර්ශනිකයෙක් වෙන්න උගතෙක් වෙනවට වඩා එහා ගමනක් යන්න. මම දන්නවා මං කියන දේ ඔබට බරපතල වැඩි වෙන්නේ නැති. ඔබ ගිහි ජීවිතේ ජීවත් වෙන කෙනෙක් වෙන්නේ නැති. ධර්මල්ල පෝෂණය කරන කෙනෙක් වෙන්නේ නැති. නමුත් ඔබේ සංසාර විමුක්තිය ඔබටත් එකයි මටත් එකයි. එකම ඉරණම තියෙන්නේ. ඔය බොරු ඔය ගිහි ගෙවල් පැවිදි තැන් ආරණ්‍ය පන්සල් කියලා හදාගෙන හිටියට නෑ. ඔබේ ගෙදර තියෙන්නේ සිමින්ති ගඩොල්. ඔබේ වහලට තියෙන්නේ ඔය ඇස්බස්ටෝස් හරි මොනවා හරි දාලා. ඔබේ ගෙදර කරගෙන්නෙත් මේ වගේ ෆෑන් එකක්. තේරුණාද? ඈ පන්සලේ හාමුදුරුව වළඳන්නෙත් ඔබ ඔබ වළඳන ආහාර පාන ටික. පන්සලේ හාමුදුරුවන්ට ටැප් එකට වතුර ඉන්නෙත් ඕගොල්ලන්ට එන ලයින් එකෙන්මයි. පන්සලේ හාමුදුරුවන්ට විදුලි බලය හම්බෙන්නෙත් ඕගොල්ලන්ට එන කරන්ට් එකේ ලයින් එකෙන්මයි. ඉතින් එහෙම එකක් නෑ. නිකන් බෙදා ගන්න එපා. කාර්ය බහුල වුණොත් ලෝකයට ඇලෙන ස්වභාවය තිබුණොත් ඒක ගිහියා වේවා පැවිද්දා වේවා එකයි. ඔයත් ඔය පාවිච්චි කරන ඔය ඇඳුම් වල මැටීරියල් එකම තමයි හාමුදුරුවන්ගේ සිවුරෙත් තියෙන්නේ. ඒකේ අර වර්ණය විතරයි වෙනස් කරගන්නේ. ඉතින් ඒ වර්ණෙන් ගිහියොත් අඳින වෙලාවල් තියෙන්නේ කහ පාටට, ගුරු පාටට, තුම්පු පාටට. ඒකම තමයි තියෙන්නේ. දැන් මේ අපේ සිවුරු වල තියෙන්නේ කොටන් තියෙන්නේ. ඉතින් ඔයත්වත් කොටන් 100% කොටනේ වඳිනවනේ. ඉතින් අපිත් කොටන් තමයි අඳින්නේ. ඈ මනසින් වෙනස් වෙන්න තියෙන්නේ. තනින් නෙමෙයි, ඉන්න තනින් හිතා ගන්න එපා. අපි ගිහි ගෙවල් මේ පන්ත එහෙම එකක් නැහැ. සමහර වෙලාවට පන්තල කාර්ය බහුලයි ගෙදරට වඩා. හාමුදුරු කාර්ය බහුලයි ගෙදරට වඩා. ඔයත් හිතන්නේ පන්සලක පිරිවෙනක ඉන්න පොඩි හාමුදුරු කෙනෙකුට ඉගෙන ගන්නවත් වෙලාවක් තියෙනවා කියලා. ඇත්ත දන්නේ පිරිවෙනක පන්සලක තියෙන කාලසටහන. හරිම කාර්යබහුල කාලසටහනක්. බුදුම වැඩතොගයක් තියෙනවා. මහාන වෙලාවම බලන්න ඕන. දානශාලා අස් කරන්න, දාන පිඟන් හෝදන්න, කුසි අස් කරන්න, තේ හදන්න, ගිලම්පස තියන්න, බුද්ධ පූජාව තියන්න, බුද්ධ පූජා අස් කරන්න, විහාර වතු ගන්න, අමදින්න, ආයි වතුර ටික නාන්න, සිවුරු ටික හොත ගන්න, ආයි දානට යන්න, ආයි දානට ගිහිල්ලා එන්න, ආයි ලොකු හාමුදුරන්ගේ ගිලම්පස හදන්න, ආයි පිරිවෙනට දුවන්න, ආයිත් එන්න, ආයි මිදුල්ලතු ගන්න. ඒවා එකක්වත් මේ තප්පර 10 ඒව නෙමෙයි. ඔක්කොම පැයේ දෙකේ, හමාරේ දෙකේ, තුනේ වැඩ ඔය දේවල්. ඈ මේ බෝමලු අත ගාලා මිදුළු ටික අතු ගාලා එනවා කියන්නේ විනාඩි 45කටත් එහා යන එක එක තැන්වල එක එක වෙලාවල්. පැයක් හමාරක් දෙකක් යන වැඩ වෙන්න පුළුවන්. ආයි හවස බෝධි පූජා කරලා ඇස්සේන, ආයි හවස බුද්ධ පූජාව, හැය පඩික්කම් හොදන්න, හාමුදුරුවන්ට කියනවා දන්න ආගන්තුක හාමුදුරු කෙනෙක් આવොත් එයි හාමුදුරන්ට තේ හදන් එන්න ඕන. තේරුණානේ? ඊට පස්සේ බඩගින්නන් රැයට පොඩ්ඩක් හොරෙන් කෑමක් හදාගන්න, නැත්තම් ගෙන්න ගන්න. මාර වැඩ තියෙන්නේ. දාල්ට වගේ නෙමෙයිනේ, වෙනම සිකියුරිටි ගාඩ් එකක් දාගෙන තමයි ඒක අපි කරන්නේ. ඒ දායකයොත් එක්ක අපේ දිත්තේකට රැ වෙනකොට තරහයිනේ. ඒ මොකද උන් අපි දැක්කොත් එහෙම රැට කනවා කියලා කියන එක නිසා දායකයත් එක්ක තරහයි. ඒක තමයි ස්වභාවය. දැන් මම මතකයි මම දවසේ මහන්සියලා බණ කීපයකට වැඩම කරලා කුරුණෑගල පැත්තේ ඈත රංගිරි දමරු ගුවන් විදුලියනොත් ලයිව් දීපු වැඩසටහනක් කළා. දැන් වාහනේ එනවා. මං කිව්වා මට ගෑස් ටික හොඳටම හරි අමාරුයි, බඩක කිනෝ. ඊට පස්සේ රවි මාත් එක්ක හාමුදුරන්ට මම මොනවා හරි අරන් දෙන්නම් කියලා ආප්ප දෙකක් අරන් දුන්නා වළඳන්න. දැන් වාහනයක් ඉස්සරහට එනකොට පල්ලෙහාට දානවා. වාහනේ ගිව් ගමන් ටක් ගාලා කටට දාගන්න. දැන් හොරෙන් කනවා. මට ටික වෙලාවක් එහෙම කකා එනකොට කල්පනා වෙනවා යකෝ කන්නවත් නිදාසත් නැති ආගම. කාටද ලෝකේ කෑමට දහංචි දාන්න පුළුවන්? ඒක බුදුහාමුදුරුවන්ටවත් අම්මා පොච්චිටවත් කිසිම රජයකටවත් මානව ධර්මයක් තියෙන කෙනෙකුට කරන්න බැරි වැඩක් ඒක. කරන්න තහනම් දෙයක්, නොකළ යුතු දෙයක් ඒක. බුදුහාමුදුරු මතක් කරේ පින්ඩ පාතේ වඩින්න එපා. ඉරාවරට ගියාම රැට පින්ඩ පාතේ වඩින්න එපා. ඒකයි මන් දන්න දර්ශනය. ඉරාවර කියන්නේ හයෙන් පස්සේ මිසක් 12න් පස්සේ නෙමෙයි. ඉරේ වර්ණය නැතිවීමටයි අවර කියලා කියන්නේ. වර්ණ අවර්ණ. ඉරාවරට කියාගත්ත මෙන්න මේ මේ මුදුනින් හදාගත්ත මොකෙක් හරි යෝදේ. එදා ඉඳලා ඔන්න මුදුන් වෙන්න කලින් කනවා. කාල වෛද්‍ය විද්‍යාවට අනුව හිටපියක 12 ඉඳලා ඊට පහුවෙන්ද උදේ 7-8 වෙනකම් බඩගින්නේ. දැන් මේතර වෛද්‍යවරු ඉන්නවා. මොකද්ද ඇති වෙන රසායනික වෙනස? මොකද්ද බඩට වෙන්නේ? අනිවාර්යෙන් ආහාරයක ජීර්ණ කාලය කීයද? එහෙනම් ඉතින් කන්න ඕන ගල් ගෙඩි පොල් එලි වගේ ඒවා গিলින්න ඕන දවල් 12ට කලින්. එතකොට දිරන්නේ ඊට පහුවෙන්ද උදේ 6 වෙනකම්. ආහාරයක් ගත්තොත් පය 4ක් ඇතුළත ඒක දීර්ණේ වෙලා අවසන් වෙනවා. පය 4ක් 5ක් යනකොට 6ක් 7ක් යනකොට ඉවරයි. ඊට පස්සේ බඩ හිස් වෙනවා. එතකොට සත්වයාගේ ආහාර ජීර්ණ පද්ධතිය විද්‍යාත්මක න්‍යායක් නෑ. හැබැයි ඉරවර දක්වා ගිහිල්ලා රාත්‍රී පින්නපාතේ වඩින්න එපා කියන න්‍යායයට බුදුහාමුදුරු අනුගත වෙලා කටයුතු කළා. ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක් දුරලන්න. එතකොට ආනන්ද හාමුදුරුවෝ දවසක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ හකුරු වලට. ආනන්ද හාමුදුරුවෝ ඒ කාලේදී මේ ප්‍රශ්න අහන වේදීන් සමහරලාට හරි දුරු මත සහ අන්ධභාවයකින් ඉඳලා තියෙනවා. හකුරු වලට හාල් දානවා ගෝවා. එතකොට විකාල භෝජන අහුවේ නේද? ආනන්ද ඒවට මේ මොනවද කියන නම කියලා වහකුරු කිව්වා. එහෙනම් කමන්නේ කිව්වා. නම වෙනස්නේ. ඒවට චතුමදුර වළඳන්න පුළුවන්. චතුමදුර කියන්නේ හොඳම කීරි, හොඳම මීපැණි, එළැඟි තෙල් ආදී දාලා සුපිරි ආහාරයක් ඒක. එතකොට ඒක අර පල් වෙන්නේ නැති හින්දා, නරක් වෙන්නේ නැති හින්දා බුදුහාමුදුරන්ට උමනා වුණේ භික්ෂුන් වහන්සේලාගේ බඩේ ලෙඩ හැදෙන්නේ නැති එකයි. ඒ වගේම මේ රාත්‍රියේ පිණ්ඩපාතේ වැඩිමෙන් ඇති වෙන ගැටලු නැති කරන්න, එහෙම නැතුව කන්න බොන්න නැති කරන්න නොවේ කියන එක මතක තියාගන්න. බුදු කෙනෙක් විතර බඩගින්නෙන් හිටියාම ධර්මයත් පවා වැටහෙන්නේ නැහැ කියන එක දැනගෙන හිටියේ නැ වෙන කවුරුවත්. ඒ නිසා බඩගින්නෙන් ඉන්න කෙනාට අනුශාසනා කරන්න එපා කියලා පවා ධර්මයේ තියෙනවා. ඒක බුදුහාමුදුරන්ගේ වැරද්දක් නෙමේ. බුදුහාමුදුරු වරද්දලා නැහැ. පසුගාලේන හිටපු අටුවාචාරීන්ගේ අර්ථ විවරණය කරන්නන්ගේ තියනා වූ දුර්වලතාවය බව අපි අවධාරණයෙම විශ්වාස කරනවා. ඒ මගේ අදහස, මගේ සංකල්පේ පොතේ තියෙන එක නෙමෙයි. පොතේ තියෙන එක වෙනම පිළිගන්න, මං කියන එක වෙනම තේරුම් ගන්න. ඒක මගේ අත්නෝමතික අදහස. එහෙම කියමුකෝ. මං දකින දර්ශනය තුලින් මං දකින දේ. ඒක හරිද, ඒක විද්‍යාත්මකද, යථාර්ථවාදීද කියලා තමයි තේරුම් ගන්න පුළුවන්. සමහර දේවල් අපි වෙනස් කරගන්න ඕන. විනයෝ සාසනස්ස ආයෝ. සාසනේ පවතින ඌමනා වෙන විදියට විනය හදා ගන්න ඕන. ඒකයි බුදුහාමුදුරුවන්ගේ කන්සෙප්ට් එක මුලින්ම පෙන්නවා. මෙන්න මේක තමයි මගේ විනය පැනවීමේ තියෙන අදහස. සාසනේ ඉස්සරහට යන්න ඕන. සාසනේ දිගු පැවැත්ම සඳහා විනය හැමදාම එකතු කරගන්න ඕන. නැති දෙයක් තියෙනවා නම් එකතු කරගන්නත් ඕන. එකතු කරගත්ත දෙයක් තියෙනවා නම් අයින් කරන්නත් ඕන. ඉස්සරහට ගමන් කිරීම සඳහා අර මූලික සාධකයේ මුල් කරගෙන රටකත් විනය තියෙන්න ඕන. මොකටද? රටේ යහපැවැත්ම උදෙසා. කොහේ හරි තියෙන 1800 ගණන් වල, 700 ගණන් වල ගොන්ත නීති ටිකක් දාගෙන රට කාබාසිනිය වෙන්න ඉඩ දීලා බලන් ඉන්න එක නෙමෙයි. නූතනයට ගලපන්න ඕන හැමදාම. මේ ගොන්තු යොයව කරනවද මේ අපේ ලංකාවේ? මේ පකිස්තානි කරන්නේ නැහැ. තේරෙනවද? මම මේ ලංකාවේ නීතිය ගැන නෙමෙයි කතා කරේ. පකිස්තානි හිම කරන්නේ නැහැ. ඒ නිසා මේක පකිස්තානයක් වෙලා තියෙන්නේ දැන්. ඉතින් ඒ නිසා මිනිස්සු අඥාන නිසා තමයි රටක් හැටියට, පුජ්‍යලයක් හැටියට, සමාජයක් හැටියට පිරිහීම ඇති වෙලා තියෙන්නේ. ඒතකොට ධර්මයක් හැටියටත් අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? ඒ පිරිහීම නිසා, ඒ බුද්ධි පරිහානිය නිසා, දිට්ඨිගත භාවය නිසා. අලුත් වෙන්න, නැවුම් වෙන්න, කල්පිත වෙන්න එපා. සාධාරණ වෙන්න, යුක්ති සහගත වෙන්න, ධාර්මික වෙන්න, කාරුණික වෙන්න, කිසි දෙයක් නොතකාහරින, කිසිම දෙයක් නොපිළිගන්න කෙනෙක් වෙන්න එපා. ගරු කළ යුත්තට ගරු කරන්න, ගරු කළ යුතු දෙයට ගරු කරන්න, සම්ප්‍රදාය අඳුන ගන්න, සම්ප්‍රදායේ හොඳ දේ අඳුන ගන්න, දර්ශනය අඳුන ගන්න, වෙන වෙනම. නැත්තම් ඔය ඇත්තෝ මුලා වෙනවා. එක්ක හිතනවා අපි ওই කිසි දෙයක් එයා කරන්නේ නැති ඕන එකක් කාලා බීලා නටලා ඉන්න කියන වෙන්නේ නැති කියලා. එහෙම කියන්නේ නැහැ. ඒව නාස්තිකාර ජීවිත. ආකල්ප සංකල්ප බවට පත් කරගන්න එපා දර්ශනය. එහෙමනොත් ඒක සර්පෙක් වැරදි තැනකින් ඇල්ලුවා වගේ. ඖෂධයක් වැරදි භාවිතාවකින් ගත්තා වගේ. හරියට තේරුම් ගන්න දහම. රහතන් වහන්සේ කොහිද වැඩ ඉන්නේ? එකෙන් අදහස් කරේ රහතන් වහන්සේ කෙනෙක්ගේ සිත කොහේද පිහිටවාගෙන ඉන්නේ කියන එක අහන විදිය. ඒ කාලේ ප්‍රශ්න අහන්නේ හරි අපූරු අන්දමට අහන්නේ. ඒවයි අර්ථ හරි ලස්සනට එනවා. මේ හරි ඕනම ගැටලුවක් බොහොම සભ્યත්ව ආකාරයකින් අහන්න පුළුවන්. ඒ විදිහට අහපු ගොඩාක් ප්‍රශ්න තියෙනවා. රහතන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා කිව්වහම රහතන් වහන්සේ කෙනෙක් අර කුටියේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේ කෙනෙක් අර එහා ආරාමේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේ කෙනෙක් මේ අහවල් ගමේ වැඩ ඉන්නවා. එහෙම නෙමෙයි බුදුහාමුදුරු දුන්න උත්තරේ. රහතන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නේ කොහෙද කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ආධ්‍යාත්මික භාවිතය මොකද්ද කියලා ඊ අහන්නේ. දැන් ඔය ඇත්ත කොහෙද වැඩ ඉන්නේ? දැන් අපි අහන්නේ කීමටත් අහන්නේ කොහෙද ඉන්නේ? කල්පනාවක හිමි ඉන්නකොට යන් දරුවෝ හරි ඉන්නකොට කොහෙද ඉන්නේ? මේ ලෝකෙද ඉන්නේ කියලා අහන්නේ. අර ඒ වගේ ප්‍රශ්නයක් මේකත්. රහතන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? දන්නවනේ දුවිප උත්තරේ? ළඟ තියෙන පහන අතින් නිව්වා. මෙන්න මේ දැල්ල ගියපු දිහා තමයි රහතන් වැඩ ඉන්නේ. එක මොකද්ද නිර්වචනය වෙන්නේ? තැනක වැඩ ඉන්නේ නෑ. දැන් මගෙන් ඇහුවොත් එහෙම කොහෙද වැඩ ඉන්නේ? තැනක වැඩ ඉන්නේ නෑ මම. මම දන්නේ එච්චර. මම රහත්ද නැද්ද කතන්දරයක් මන් නෑ. මම රහතුත් නෙමෙයි, පුතජනත් නෙමෙයි, මාර්ගඵලත් නෙමෙයි, මොකෙක්වත් නෙමෙයි. තේරුණානේ? ඔය මොකෙක්වත් දාලා පටලවා ගන්න ඕනේ නෑ. මං ගැන වරි වෙන්න ඕනේ නෑ කවුරුත්. මං ගැන වරි වෙන්න මම්ම ඉන්නවනේ ඒ ඇතේ. මම ලොකු කරන්න ඕනත් නෑ, මම පොඩි කරන්න ඕනත් නෑ, මම මගේ විදියට ඉන්න. මං ගැන වරි වෙන්න ඕනේ නැහැ කවුරුත්. ඒකට මං ඉන්නවා. කොහෙද වැඩ ඉන්නේ? කිසිම තැනක නෑ. අර පහන නිවි නිවිල ගියා වගේ, තැනක නැතුවා වගේ. මොකද්ද වඩන්නේ? මම එහෙම වඩන දෙයක් නෑ. මොකද්ද නොවඩන්නේ? මම නොවඩන දෙයක්වත් නැහැ. මොකද්ද කරන්නේ? මම කරන දෙයක්වත් නැහැ. මොකද්ද නොකරන්නේ? නොකරන දෙයක්වත් නැහැ. කොහෙද ඉන්නේ? පහන් දැල්ල ගියා වගේ තමයි. ඒක ඇති වෙන්නේ මේ පරිවර්තණයෙන් අවබෝධයෙන් පස්සේ ඇති වෙන ස්වභාවයක්. මේක පිළිපදින්න ගිහිල්ලා නම් වැඩක් වෙන්නේ නෑ. මේ අවබෝධය තුළ පරිවර්තනය සිද්ධ වුණාට පස්සේ ඇති වෙන ස්වභාවයක්, નિરાයාසික ස්වභාවයක් ඒ தත්තේ. අන්න එතනයි බුදුවරු රහතන් වහන්සේලා අවබෝධය පත් වෙන ඕනම කෙනෙක් ඒව වැඩීම සැකසෙන්නේ නිසා මේ හිත කොහේ හරි තියන්න උත්සාහ කරන එකට පරිබාහිර දෙයක් දැන් ඔන්න ඔබට දැනගන්න ලැබුණා. තේරුණානේ? ඉතින් මම නිවන් දැක්ක කියලා කොහොමද දැනගන්නේ හාමුදුරනේ? ගොඩාක් දෙනෙක් අහව ප්‍රශ්න, පහන ප්‍රශ්නය. සාන්ත වශයෙන් දරනවා, ප්‍රණීත වශයෙන් දරනවා. තව කොහොමද කියන්නේ? උපද්‍රව නැති තැනක් හැටියට දැනෙනවා, අභය තැනක් හැටියට, බය බිය නැති තැනක් හැටියට දැනෙනවා. සැප වශයෙන් දැනෙනවා, ශාන්ත වශයෙන් දැනෙනවා. ඉතින් ඒ ශාන්ත භාවය නිසා ඇත්තෙම මේ සාසනයට අපි ආවේ පින්නතුනි, මම නම් ආවේ පිස්සෙක්. කෙලීම හිසගිනි ගත්ත පිස්සෙක්. මන් දන්නේ ඇත්තට කිව්වට තේරෙයිද කියලා. මට ඒ කාලවල බස් එකේ මේ යද්දි මට දැනෙනවා මේ ඔළුවෙන් ගිනි දැල් යනවා. හිතන්න ඔබ ඔළුවේ කොච්චර ප්‍රශ්න තිබින් නැද්ද කියලා. මං හිතන්නේ මගේ ප්‍රශ්න නෙමෙයි අනුන්ගේ ප්‍රශ්න. මගේ ඔළුව තිබිලා තියෙන්නේ මේ මේ පවුල්වල ප්‍රශ්න තියෙන්නේ ති සමහරලාට. ඒ දේවල් නිසා ඔළුවෙන් ගිනි දැල් යනවා. ලෝකේ දිගපළල හොයාගන්න එහෙව් ප්‍රශ්න තිබිච්ච ඔළුවක් අද කියනවා හරි ශාන්තයි, හරි ප්‍රබෝධයි, ඇත්තන් ඇති නැත්තන් නැති, තිබුණත් නෑ වගේ, නැති වුණත් තියෙනවා වගේ, අර පිහිටා ඉන්න තැනක් නැතිව, පිහිටන්න තැනක් හොයන්නෙත් නැතිව, පිහිටා ඉන්න තැනකුත් නැහැ, පිහිටන්න තැනක් හොයන්නෙත් නැහැ. දැන් ඔයත් බලන්න ඔබේ මානසික ක්‍රියාවලිය බලන්න, මනස කොහේ හරි පිහිටවා ගන්න පොඩි try එකක් තමයි තියෙන්නේ. අන්න වැරද්ද. සෝවාන් මාර්ගඵලයේ පිහිටවා ගන්න, අනාගාමී ඵලයේ පිහිටවා ගන්න, අරිහත් ඵලයේ පිහිටවා ගන්න. මොකද මේ කතාව? පෞගේ දාසල මේ ආනන්ද සවද හාමුදුරු කෙනෙක් කිව්ව නිවන් දකින විදිය, ආකින්චඤ්ඤායතනෙට ගිහිලා, නීව සංඥායතනෙට ගිහිලා, අට්ඨ සමාපatti වඩලා, එතනින් පස්සේ විදර්ශනාවට බහැලා, ඒකෙන් පස්සේ තමයි නිරෝධ සමාපත්තිය ලබන්නේ කියනවා. එයා ගිහිල්ලද කියලා ඇහුවාම, නෑ මං තාම ගියේ නෑ. සමහර හාමුදුරුවරුන්ගේ කටහඬ දිහා බැලුවාම හාමුදුරුවරු පණ්ඩකයෝද කියලා හිතෙනවා. නිකන් ගෑනු පණ්ඩකයෝ කතා කරනවා වගේ අමුතු ඇදිල්ලක කතා කරන්නේ. එහෙම නැහැ. බුදුහාමුදුරුවන්ගේ කටහඬ, වාරිය ශ්‍රාවකයන්ගේ කටහඬ, ඒකේ පිරිමි කටහඬක් තියෙන බයි ඒකේ. අර ලාලිත්‍යයට උපාසකම් වල නලවන්නද කොහෙද පුරුදු වෙලා මේ ඒ වගේ ලාලිත්‍ය කටහඬක් හදාගෙන. පිරිමික් වගේ ඉන්නවනේ, පිරිමයි කාන්තාවක් කතා කරනවා වගේ ඉන්නවනේ කාන්තාව. එනිසා ප්‍රත්‍යක්ෂ නො වූ කිසි කෙනෙක්ගේ දෙයක් බාර ගන්න එපා. ඒක නොදැක්ක මලමාලි ගැන වර්ණනා කරන කපුවෙක් හා සමානයි කියලා බලලා ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන. මොනවා හරි දෙයක් මම ඇහුවොත්, මට කිව්වොත් මං අහන්න බාන්සි දැක්කද? ප්‍රත්‍යක්ෂද? තහවුරුද? තහවුරුයි කියලා සමහර අඬ පාල්ල බොරුවටත් කියනවා. ඒක ඉතින් ඊට පස්සේ අපි ප්‍රශ්න කරලා දැනගන්න ඕන. ඒසා විචාරශීලී බුද්ධිය ඕන. මානකම තෝරගන්නත් හේතුනේ පින්නතුනේ, මේ ගිහි කාලේ මම ධර්මයේ හෙව්ව ගිහි ඇඳුමින් සුදු සරමයි ෂර්ට් එක ඇඳලා හැමතැනම ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක ධර්මයත් එක්ක නිකන් තර්කවාද කරන්න බෑ වගේ ගතියක් ඇති වෙනවා මේ ගිහි ඇඳුමින් ඉන්නකොට. මං ඒකටම තමයි සිවුර දාගත්තේ. ඊට පස්සේ බය නැන්නේ මමත් මහන්නේ. ඊට පස්සේ ඕන එකක් කියලා ඕන සංවාදයක් කරනවා. හරි කට ගැස්මට ප්‍රශ්න අහනවා. මම මේ රටේ ඉන්න ඔය මේ ලොකුම සාවිල් වහන්සේලාත් එක්කත් එහෙම කට ගහලා තියෙනවා. අපි කියන්නේ කට ගහනවා කියලා කියන්නේ. ඒක නරක චේතනාවකින් නෙමෙයි. ඒ සත්‍ය සොයා ගැනීම අදහසෙම සත්‍ය අවබෝධ කර ගැනීම උද මං හිතන සත්‍යයකට අනුගත කරන්නත් නෙමෙයි. දැන් සමහර අය සත්‍ය සොයා ගන්න උත්සාහ කරන්නේ මේ මම හිතන එක සත්‍යයි ඒක මං හිතන එකට අනුගත වෙන්න ඕන අනිත් කෙනා. එතකොට එයත් සත්‍යවාදියා. එහෙම හොයන ක්‍රමයක් තියෙනවනේ. ඒ ඒ ක්‍රමයකට අපි හෙව්වේ නෑ. මං ළඟ සත්‍ය නෑ. හැබැයි සත්‍ය පාදා ගන්න සත්‍ය උත්තරේ හොයා ගන්න මට වඩා පියවරක් ඉස්සරහින් මේ ඉන්න කෙනා දන්නවද කියලා බලා ගන්න මට අවශ්‍ය කරා. මට වඩා ඉස්සරහින් ඉන්න කෙනෙක් වෙන්න ඕන. මාව අභිභවා යන කෙනෙක් වෙන්න ඕන. මගේ ප්‍රශ්නේ අභිභවා යන කෙනෙක් වෙන්න ඕන. එහෙම කෙනෙක් නේද ඔබට ඕන? ඔබට ඉගෙන ගන්න අවශ්‍ය නම්, තේරුම් ගන්න අවශ්‍ය නම් ඔබට ඕන ඔබව අභිභවා ගිහිල්ලා ඔබට යමක් කියන කෙනෙක්. හැබැයි ඔබ හිතනවා නම් ඔබව අභිභවා ගිහිල්ලා කියන කෙනෙක් ඔබට එරෙහිවන්නේක්, ඔබට විරුද්ධවන්නේක්, ඔබට හීලෑ නැති කෙනෙක් කියලා එහෙම හිතනවා නම් ඔබට දියුණු වෙන්න බෑ. එහෙම නොවන පිරිසකුත් එහෙම ඉන්නවා. නමුත් ඒ කියන දේ ඇත්තටම සාධාරණද, යුක්ති සහගතද, යථාර්ථවාදීද, මට වඩා පියවරක් ඉස්සරහින් මට පේනවද කියලා බලන්න ඕන. ඒ නිසා ලොකු සංග්‍රාමයක ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ නිවන කියලා කියන්නේ හුදු අපි දන්න සංකල්පවලට වඩා වෙනස් වූ දෙයක්. මම හිතන්නේ මේ විශ්වතලයේ ගොඩාක් දුර්ලභ තැනක් පෘථුවිය. ඒ පෘථුවියේ දුර්ලභ ආත්මභාවයක් මනුෂ්‍යත්වය. ඒ මනුෂ්‍යත්වයට ඇත්තේ ආයුෂ 100කට වඩා අඩු කාලයක්. පුංචි පුංචි මතවාදවල සංකල්පවලව එල්ලිලා ඉඳීමෙන් පළක් නෑ බං කියලා තමන්ගේ හිතටම කියාගන්න ඕන. තේරුණා නේද? පොඩි පොඩි සංකල්පවල, පොඩි පොඩි ප්‍රශ්නවල එල්ලිලා ඉන්න එකේ තේරුමක් නෑ. ධර්මයේ හොයාපන්. ධර්මයේ තේරුම් ගන්න උත්සාහ ගනින්. මේකේ ආගම, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක්, දෘෂ්ටියක් කරපින්නගෙන ඉන්න ඕනේ. මගේ ආගම මොකද්ද? මම දන්නේ කට්ටිය බැලු බැල්මට ගියා ආම්දුරුවන්. ඉතින් ආම්දුරු බුද්දිස් නේ. ඒක කවන්නේ ඉතින් එහෙම ලියා ගන්න එහෙම. නම් මොකද්ද? විවාහාරික නමක් තියෙනවා. කවුද කට්ටියක් දාලා බලාත්කාරයෙන් අකුරු ටිකක් දාලා සමල් ලියලා තියෙනවා. ඔය නම සදාකාලික පවතින එකක් නෙමෙයි. ඔය නම තව තව අයටත් තියෙනවා. ඉතින් මටත් හඳුන්වන්න ඔය නම භාවිතා කරනවා. ඒ සම්මුතියක් වශයෙන් හැසිරීම ඒ විදිහට පවත්ව ගන්න වෙන නිසා ඒ විදිහට පවත්ව ගන්නවා. නමුත් ඒවයි පරමාර්ථයක් කිසිම අර්ථයක් නැහැ පින්නතුනේ. සැනසීම තිබෙන්නේ නිවි ගිය පහන් දැල්ල නොපිහිටා පවතිනාසේ. ඒ තන්හිම පමණයි නිවීම පවතින්නේ. අන්නේ தත්තර ඔබේ ආධ්‍යාත්මය දියුණු කරන්න, ඔබේ ආධ්‍යාත්මය ලිහිල් කරන්න, අත්තරින් එපා ලිහිල් කරන්න, හැමදේම ලිහිල් කරන්න, දෘෂ්ටි ලිහිල් කරන්න, සංකල්ප ලිහිල් කරන්න, සිත ලිහිල් කරන්න, හැමදේම ලිහිල් කරන්න. ඝන කරගන්න එපා, ගුණ කරගන්න එපා, දැඩි කරගන්න එපා. ප්‍රතිවිරෝධතා සම්පූර්ණයෙන්ම නැති කරගන්න. බුදු කෙනෙක් ළඟ නැහැනේ පින්නතුරු ප්‍රතිවිරෝධතා. මට මේ ධර්මයේ හොයාගෙන යද්දි මට ඇහෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා නිකම්වත් පොල් ගහකට කවුරු හරි කොස් ගහයි කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඔය ඇත්ත ළඟට ඇවිල්ලා පොල් ගහක් පෙන්නලා කවුරු හරි කියනවා මේක කොස් ගහයි කියලා. ඔබ මොකද කරන්නේ? අපි මොඩයිනේ නේ. අපි දෙන උත්තරය මේක පොල් ගහ නෙමෙයි, මේක කොස් ගහ වෙන්න බෑ. එහෙම තමයි උත්තර දෙන්නේ. මොකද අපි ළඟ දෘෂ්ටිගත භාවයක් තියෙන නිසා ප්‍රතිවිරෝධතා ගොඩ නගනවා. ඔන්න ඔය ප්‍රතිවිරෝධතා ගොඩ නගන අයට ආර්ය ධර්මයේ අයිති නෑ. කිසි දෙයකට ප්‍රතිවිරෝධතාවයක් නැති දර්ශනයක් හිතේ තියෙන්න ඕන, හිතක් තියෙන්න ඕන. අන්නේ හිත තමයි දර්ශනයටපත් වෙච්ච හිත. එහෙනම් ධර්මය නම් එළි වෙනකන් රැ වෙනකන් කියන්න හිතයි. ඒ වගේම ඔය ඇත්තත් ලෑස්ති. උනාට කාලය ඉක්ම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුවපත් වේවා. සුවපත්. දායකත්වයන් ලැබීම කියන කාරණය බොහෝ වටින කාරණයක් බවට පත්වෙනවා. බොහෝ දෙනෙකුට ධර්මය බෙදාදා දීමෙහිලා වෙන ආනිසංස බලයක්, ආශිර්වාද බලයක් අපෙන් ලැබෙනවා, එකතු වෙනවා. දැන් බලන්න විශාලම දේ අපිට සිද්ධ කරලා දීලා තියෙනවා පින්වත් චන්දන තිසේරා මැතිතුමා, ශාමලි තිසේරා මැතිණිය. ඒක බොහෝම නිස්සරණ අධ්‍යාසයෙන් ශාසනය වෙනුවෙන්, ධර්මය වෙනුවෙන්, විශේෂයෙන් මේ පරමාර්ථ ධර්මය වෙනුවෙන් බල්ලෙක්වත් බලන්නේ නැති කාලේ, ඈ නින්දා අපහාස ගැරහුම් ඔක්කොම කරන කාලේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව, කිසිම මේ බලපෑමක් නැතුව, අම්මා තාත්තා හරි මෙහෙම දෙයක් කරලා දුන්නා නම් දහස්වතාවක් විතර කුල කියලා මානසිකව හිර කරලා පීඩා දීලා පුදුම වදයක් දෙනවා. නමුත් මේව බොහෝම අනගයිත චිත්තෙන් යුක්තව සාසන ධර්මෙහිලා ධර්මයේ ලෝක ප්‍රචරිත වෙනවා දකින්නටම දායාද කරලා දීලා තියෙනවා. අපි ඒකේ සිසිලස ඒ සුවය විඳිමින් කටයුතු කරනවා. පින්වත් චන්දන තිසේරා මැතිතුමා, ශාමලි තිසේරා මැතිණියගේ ධර්ම අවබෝධය තව තවත් දීප්තිමත් වෙන්න, ආලෝකවත් වෙන්න හේතු වාසනා වේවා. මේ පෞල්වල හැම දෙනාට මේ පින් අයිති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ අනුලා ජයසිංහ පින්වත් මහත්මිය සහ එම පවුලේ පින්නතුන්. අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් DPA ජයසිංහ ආදරණීය පියාණන්ට, ඒ වගේම DP ජයකොඩි පින්වත් මාතාවටත්, ඒ වගේම හැරිසන් ජයසිංහ හා ඒ වගේම ජයම්පති ජයසිංහ යන සහෝදරයන්ටත්, ඒ වගේම චිරංජය ජයසිංහ පුතාටත් යහපත් උප්පත්ති භාවයන් ලබන්නට, සාංසාරික වශයෙන් යහපත් ආත්ම භාවයන් ලබන්නට, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට, නිවෙනින් සැනසෙන්නට මේ ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉරේෂා, අයේෂා, ලක්රුවනි, රයිලි යන ඒ දරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් එයාගේ අධ්‍යාපන කටයුතු සහ කරන කියන කටයුතු සාර්ථක කරගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදයේ, ධර්මයේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත්, ධර්ම ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත්, එම පෞලේ සෑම සිළු දෙනාටමත් ආයුරාරෝග්‍ය සපවර්ධනයත්, ධර්මයේ ආලෝකයක් තව තව දියුණු පමුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ ධර්මයෙන් අනුලා ජයසිංහ පින්වත් මහත්මිය සහ එම පවුලේ පින්වතුන් කටයුතු කරලා තියෙනවා. ඒ හැම දිනාගේම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුවිශේෂී දායකත්වයක් දක්වමින් විහාරස්ථාන ඉදිරියේ කුටියක් ඉදිකර ගැනීම සඳහා නේවාසික භාවනාවන්වල දවසක් හෝ යෙදෙන අයට රැඳී සිටින්නට ස්ථානයක් ගොඩනගනවා අපි. ඒ සඳහා අපිට විශේෂ දායකත්වයක් දක්වමින් හැමදාමත් දායකත්වයන් දක්වන පිරිසක් වන, ධර්මයට ඉතාම ලැබි පිරිසක් හැටියට කටයුතු කරන ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචි දුමින්ද ගුණවර්ධන මහතා සහ ඒ ඩයනා අලු විහාරේ දියණිය මේ මොහොතේදී ධර්ම දේශනාවට අපිට ආරාධනා කළා. මේ අලු විහාරේ මැතිණිය මෙතෙන්ට ඇවිල්ලා අරමුණු බවට පත්වන්නේ මීට මාස 7කට දෙසැම්බර් මාසේ 7 වෙනිදා, දෙසැම්බර් මාසේ 7 වෙනිදා උපන්දිනය යෙදුණු දැනට රෝගාතුරව සිටින තම ආදරණීය පියාණන්ට, මහින්ද ගුණවර්ධන පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කිරීම. එනිසා එතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් තමයි අද දිනේ දායකත්වය දක්වන්නේ. එතුමන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පන්න සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙසැම්බර් මාස 7 වන දින උපන්දිනය යෙදුණු පබසර ගුණවර්ධන, නේද? පබසර ගුණවර්ධන පුතුණුවන්ගේ ඉගෙනීමේ කටයුතු ඉතාම සාර්ථක අන්දමින් සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා.